අනකොට තමයි තමන්ට පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ අපිට අපේ දැනුම වැඩි කරගන්න තව මොනවා හරි විස්තරයක් නෙමේ. ඊතර වෙන දහම මේකේ යෙදුනොත් ඊතර වෙනවා. තවත් සංකල්පයක් එකතු කරගන්නවා නෙවෙයි. මේක වෙන්නේ මෙහෙමයි කියලා දැනුමක් එකතු කරගන්නවා නෙවෙයි. හරියට දහම ඇහුනොත් ඒකට යෙදුනොත් අර දන්න දේ අයින් වෙනවා. දැනුමක් එකතු වෙන බබ හයින් වෙනවා. ඔව්. ඊතර වෙනවා. අපි දැනගන්නේ ආයතන හයෙන්, ආයතන හයෙන් දැන ගැනීමම වැරද්ද දෙක. ඊළඟට ආයතන හයත් අනිත්‍යයි. ඇසත් අනිත්‍යයි, ඇසෙන් දැනගන්න රූපත් අනිත්‍යයි. තෙලු තිරෙත් අනිත්‍ය නම් ඒ නිසා ඇති වෙන දැල්ල නිත්‍ය වෙන්න පුළුවන්. ඒ එතෙන්දී අනිත්‍ය කියන එකට අපේ අදහස ගලපන්න එක. තෙලු තිබර වෙනව නම් නැති වෙලා යනව නම් කියන එක අපේ අදහස. හරි. තෙල් කියලා ස්වභාවයක් කියෙදෙන්නේ නැත්තම් තෙල් කියලා ස්වභාවය කියෙදෙන්නේ නැත්නම් කියන අනිත්‍ය දකින්න. තිරය කියලා ස්වභාවයක් ස්වરૂපයක් යෙදෙන්නේ නැත්නම් තෙලුයි තිරය නිසා හටගන්න දැල්ල කියලා ස්වરૂපයක් යෙදෙන්න පුළුවන්. හරි. මෙන්න කියලා පෙන්වන්න පුළුවන්. බැහැ. ඒකෙන් කියන්නේ දැන් ආපහු අනිත් පැත්තට යන්න එපා. ඔය කියන්නේ දැල්ලක් නැහැ කියන එක. ඔව්. මෙන්න දැල්ල කියලා ලැබීමක් වෙන්නේ නැහැ. දැල්ලක් නැහැ කියනවා නෙවෙයි. පිහිටලා ඉන්න පණවන්න බෑ. ඔව්. ලැබීමක් වුණා කියන්නේ මේන්න මේක මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් නේ. මේ දේ කියලා. මේ දේ මෙහෙමයි කියලා විස්තර කරන්න පුළුවන් නේ. ඒ මොකක් හරි විස්තරයක් තියෙන්නේ හරියටම ඒ දේද කියලා බලන්න. දැන් අපිට අපේ ඇහෙන් දැකලා නම් දැල්ල කියලා දැනගන්න. දැල්ල කියන බාහිර දේ අපේ ඇහැයි. දැන් මේ දැකීම කියන සිද්ධිය. දැල්ල කියන රූපෙයි අපේ ඇහැයි නිසා දැනුවත් වීමක් වෙනවා. නිසා කියන්නේ උදව් කරගෙන. ඇහැයි රූපෙයි නැත්තම් දැනගන්න විදිහකුත් නැහැනේ. හරි. ඇස දැනගන්නවා, රූපය දැනගන්නවා, දැනුවත් වෙනවා. ඒ දැනුවත් වෙන ගතිය තමයි විඥාණය කියන්නේ. හරි. ඇස රූපය ගැන දැනුවත් වීම චක්කු විඥාන කියලා කියනවා. ඇස රූප තිබුණොත් චක්කු විඥානය තියෙනවා. ඇස අනිත්‍යයි කියන්නේ ඇස කියලා යෙදීමක් තිබුණට ඇස මෙන්න මේක කියලා පෙන්වන්න බෑ. ලැබෙන්නේ නැහැ. මෙන්න කියලා ඇහැ කියලා කියන්නේ මොකද්ද? ඇහැ කියන්නේ මොකද්ද කිව්වොත් අපිට අදහස් ටිකක් එනවනේ. ඒවා බලන්න ඇත්තටම ඇහැද කියලා. රූපේ කියනකොට අදහස් ටිකක් එනවනේ. මේ වගේ කියලා මොනවා හරි විස්තරයක් එනවනේ. ඒ ඇත්තටම රූපෙද කියලා බලන්න. හරි. දැන් ඔන්න රූපය අපි හිතමු එළියේ තියෙනවා මොකක් හරි මේ ෆෑන් එක කියලා හිතන්න. දැන් ෆෑන් එක මොන වගේද කියලා අපි විස්තර කළොත් සුදු පාටයි මෙහෙම පෙති තුනක් තියෙනවා මොන හරි ටිකක් කියයි නේද? දැන් බලන්න සුදු පාට කියන්නේ ෆෑන් එකද? සුදු පාට කියන්නේ ෆෑන් එක වෙන්න බෑ. එහෙනම් අර පිටියත් ෆෑන් එක වෙන්නේ නැහැ නේද? දැන් මේ තටු තුනක් මේ පෙති තුනක් තියෙනවා කියනකොට ඒ කියන්නේ ෆෑන් එකද? ඒකත් ෆෑන් එක නේද? දැන් ඒ තමන් ෆෑන් එක කියලා කරන විස්තර එක එක බලන්න මේක ඇත්තටම ෆෑන් එකද කියලා. ඒක තව පැත්තකින් හිතන්න පුළුවන්. අපි ඇහෙන් දැකලානේ ෆෑන් එක තියෙනවා කියලා දැනගත්තේ නේද? දැහැට දැනගන්න පුළුවන් මොනවද? වර්ණ විතරයි. වර්ණය විතරයි නේද? ඇහැට ගඳ සුවඳ දැනගන්න පුළුවන්ද? රස දැනගන්න පුළුවන්ද? බැහැ. අර අල්ලලා බලලා දැනෙන තද ගතිය ඒව දැනගන්න පුළුවන්ද? රසනේ හිතල ඒව මොකද්ද? ඇහැට පුළුවන් වර්ණය විතරයි දැනගන්න පුළුවන්. වර්ණයයි හැඩයයි. එතකොට අපි ඔය වර්ණයයි හැඩයයි කියන්නේ ෆෑන් එක වුණොත් හිතන්න. ඇහෙන් පේන්නේ ඒ ටික විතරනේ. එතකොට ඇහෙන් දැකලා ෆෑන් එක කියලා දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ වර්ණයේ හැඩය. වර්ණයේ හැඩයයි කියන්නේ ෆෑන් එක වුණොත් කවදාවත් අපිට ඕක වෙන ආයතනකින් අත්දකින්න පුළුවන් වෙයිද? ඒ වර්ණයේ හැඩයයි අත්දකින්න පුළුවන් එකම ආයතනේ ඇහැ විතරයි. එන අල්ලලා බලලා දැනගන්න පුළුවන් වෙයිද? නෑ. ඇහෙන් දැනගන්න ස්වરૂපය ෆෑන් එක නම් වෙන ආයතනකින් ඇහෙන් දැනගන්න ඒවා දැනගන්න බෑනේ. නේද? තේරෙනවා නේද? ඒකෙන් තේරෙනව නේද? ඇහෙන් දැනගන්න ටික රූප වෙන්න බෑ කියලා. රූපයක් නිකම හිතමු එළියේ තියෙනවා කියලා. දැන් ඒක ඇහෙන් දැනගන්න පුළුවන්ද? පුළුවන් වුණොත් එහෙම ඒක වර්ණයක් හැඩයක් විතරයි. එහෙම වුණොත් වර්ණ හැඩේ රූපේ වුණා නම් වෙන ආයතනකින් ඕක අත්දකින්න පුළුවන් වෙයිද? බැහැ. ඒ වර්ණ හැඩේ ගෝචර හැට විතරයි. දැන් කියන්න වෙනවා රූපේ කියන්නේ ආයතන ඔක්කොම එකතු කරලා තියෙන්න ඕනේ නේද? අල්ලලා බලන්නත් පුළුවන්, ගඳ සුවඳ බලන්නත් පුළුවන්, රස බලන්නත් පුළුවන්. අපි රූපය කියලා හිතන එක අන්න ඒකයි මම කියන්නේ. දැන් ඇහෙන් දැක්කොත් මේ වගේ, කනෙන් ඇහුවොත් මේ වගේ, ගඳ සුවඳ බැලුවොත් මේ වගේ, රස බැලුවොත් මේ වගේ, අල්ලලා බැලුවොත් මේ වගේ කියන විස්තරේ අපි ළඟ තියෙනවා නේද? ඕක තියෙන්නේ කොහෙද තියෙන්නේ? අජ්ජත් නිමිත්තේ. අජ්ජත් සටහන්. ඒක එක්ක ගලපලා තමයි අපි කියන්නේ අර එහෙන් බැලුවොත් මේ වගේ කියලා සටහනේ තියෙනවනේ. ඒක ගැලපුණොත් අපි එහෙන් දැකලා තියෙනවා කියනවා. ගැලපුණ නැත්නම් එහෙන් දැකලා නැහැ කියනවා. පොඩ්ඩක් අර ගැලපෙනවා, හැබැයි ඒ ආකාරෙම නෙමෙයි. එහෙම වුණොත් වෙනස් වෙලා කියනවා. නේ. ඇත්ත නැත නැත වෙනස් වෙලා ඇත මොකක් හරි කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අජ්ජත්ත සටහන. අජ්ජත්තේ ගැළපීම කරන්නේ ආයතන හරහා. ඇයි ඒ සටහනේ තියෙනවා? එහෙන් දැක්කොත් මෙහෙමයි, කනෙන් ඇහුවොත් මෙහෙමයි, නාසයෙන් නම් මෙහෙමයි, රස නම් මෙහෙමයි, අල්ලලා බැලුවොත් මෙහෙමයි, කාය ආයතනෙ මෙහෙමයි කියන ඒ නිමිති ටික තියෙනවා. ඒ නිමිති සටහන් කියන එකේ අර මේ ආයතනෙන් අත්දැක්කොත් මෙහෙමයි කියන එක තියෙනවා නේද? ඒ නිසා නේද අපි ඔන්න එක ආයතනකින් දැනගත්තොත් ලේනෙක් කෑ ගහනවා කියලා දැනගන්නේ කොහෙන්ද? කනෙන් සද්දය ඇහෙන හින්දා. එතකොට ඒ සද්දෙට අදාළ නිමිති සටහන් ටික අපිට මතුවෙනවා නේද? සද්දෙත් එක්ක ගලපනවා. ඒ ගැළපීමේ ලේනා කියන එකේ දැන් තියනවා නේද? කනෙන් අහන ටික උදව් කරගෙන මේක හැදුවට ආයතන හයෙන්ම අත්දැක්කොත් මෙහෙමයි කියන එක තියෙනවා නේද? ඒ නිසා නේද අපි ඔක බලන්න දැන් ඇහෙන් බලන්න පුළුවන් අපිට. කනෙන් අහලා දැනගත්තු දේ ඇහෙන් අත්දකින්න පුළුවන් කරගෙන තියන්නේ අපි මෙන්න මේ අජ්ජත් නිමිත්ත හින්දා, අජ්ජත් සටහන හින්දා. ඒ සටහන් තියෙන්නේ ඉතුරු වෙන්නේ සටහන් තියෙන්නේ ඒක තමයි අපේ තණ්හාව කියන්නේ. හරි. දැන් කණෙන් සද්ද අහලා නිමිති අරගන්නවා. නිමිති අනුනිමිති. අනුව්‍යංජය. කියන ඒවා ඒ නිමිති කියන එක තියෙන්නේ එළියේ නෙවෙයි. අජ්ජත් ඔය නිමිත්තත් එක්ක නේද මම කියන හැඟීම තියෙන්නේ. එළියේ ඉන්න ලේන මම කියලා හිතෙන්නේ නෑනේ. එහට එයාත් දැනගන්නේ මම නේ. ඒ දැනගැනීම මේ ආයතන වලින් අත්දැක්කොත් මෙහෙමයි කියන එක. ඒතර ආයතන ටික උපද්දන්නේ කවුද? ආයතන ආපහු මගේ. මගේ ඇහෙන්නේ බලන්න, මගේ කනෙන්නේ අහන්නේ. නේ දෙට ඒ අජත්ත ආයතන ස්වභාවයකත් මම යෙදෙන දැන් හෙන් දැක්කොත් කණෙන් ඇහුවොත් අපිට වෙන කෙනෙක් අපිට දුන්නා නෙමෙයි අපිම අරගත්තනේ නේ මගේ ආයතන වලින්මනේ දැනගත්තේ දෙට මම කියන හැඟීම තියෙනවා සක්කාය කියන එක තියෙනවා සුඛීය බව කියන එක තියෙනවා සක්කාය කියන්නේ සුඛීය බව. හරි? දෙත යම් තැනක ඒ සුඛීය බව යෙදෙනවා නම් අපි යන්නේ ඒක දකින්න. මම සක්කාය. හරි සක්කාය පිරිසිඳ දකින්න. සුඛීය බව පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි දකින්න. බුදු කෙනෙක් දේශනා කරන්නේ මොනවාද? සක්කායයි සක්කාය හරියට දකිනකොට සක්කාය නිරෝධය. සක්කායයි සක්කාය නිරෝධයයි පෙන්නන තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ දහම තමයි බුදු කෙනෙක්ගේ දහමයි. හැබැයි ඒක ලේසි නෑ කියනවා. සක්කාය සක්කාය විදිහට දකින එක බොහොම දුෂ්කරයි දුරනුබෝධයි අවබෝධ කරන්න අපහසුයි ගම්භීරයි ගැඹුරුයි ඒ ගැඹුරුයි අවබෝධ කරන්න අපහසුයි කියන්නේ මේක අපි හිතන විදිහට අහු වෙන්නේ නැහැ අපි බලන විදිහට අපි හිතන විදිහට අපි දන්න කෝණයට අහු වෙන එකක් නෙවෙයි ඒකයි ඒක පෙන්නලා දෙන්න බුදු කෙනෙක් මොකද වෙන කාටවත් තනියෙන් ඕක හොයාගන්න බෑ චරසියෝ ධර්මතාවය හරි මොකද අපි යෝග දකින්න උත්සාහ කරන්නේ අපේ ආයතන වලින්මයි මම කෝ කියලා හොයන්න හදන්නේ අපේ ආයතන හයෙන්මයි එතකොට ඒක අහු වෙන්නේ නැහැ ඒ ආයතන හයෙකම මම යෙදෙනවා ඒක හරියට අර පිහියකින් අපි කපනවනේ ඒ පිහියෙන්ම ඒ පිහිය කපන්න හදනවා වගේ වැඩක්. හරි. ඒ පිහියෙන්ම ඒ පිහිය කපන්න හදනවා. ඒක කරන්න පුළුවන් වැඩද? බැහැ. කියන්නේ මේ අපිට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපිට කරන්න බෑ කියන එකේ මේ දැක්ම තුල එන්නේ බුදුහාමුදුරන්ගේ සරණ ඕනකට. බුදුහාමුදුරන්ගේ පිහිට සරණ උපකාරය ඕන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයාගේ උපකාරය ඕන වෙනවා. අපිට තනියෙන් බෑ. මොකද මේ දැක්ම තුල අපි අහලා තියෙනවා ඔය ආයතන හයම ඉක්මවා යන්න තියෙනවා. ආයතන හයම අපි උරවට්ටනවා. එහෙනම් ආයතන හයෙන් ඕක හොයන්න බෑ. ආයතන හයේ ඉක්මවායන දැක්මක් ගැන නෙමෙයි කියන්නේ. ඒකට බාහිර උපකාරය ඕන නෑ. තමයි මේ කල්‍යාණ මිත්‍රය, මේ දහම. බුදු කෙනෙක්ගේ දහම. ඒකයි ඉතර වෙන දහම. තවටද ඔන්නෝයේ දැන් අජත්ත නිමිති දැන් අපිට හිතෙනවා අපි ළඟ තියෙනවා කියලා. එහෙම තියනවද? ඈ? තියෙනවා. ඈ? ඒ වෙලාවේ තියෙනවා. ඒ වෙලාවෙ ඉන්න කලිනුත් තියනවාද? වෙන එකක් කියන්නෙත් ඉතින් නිමිතිනේ. නැත්නම් මම කියන්නේ මේ නිමිති සටහන් ඒ සිද්ධිය වෙන්න කලින් තියනවාද? මොකද දැන් ඕකට කියනවා ලේසියෙන් කියන පෙර ඇසුර කියලා නේද? ආශ්‍රව කියන වචනේ ඉදිලා තියෙනවා අපි දානවා පෙර ඇසුර කියලා. පෙර ඇසුර කියනකොටම අතීතය පිළිගත්තද නැද්ද? පිළිගත්තා. අතීතය හැදෙන්නේ කොහමද? දැන් දෙයක් තිබුණා. දෙයක් පිළිගත්තා. මේක පැහැදිලිද? ඉස්සෙල්ලා මම මතක් කළේ දැන් බල්ලා වතුරට එබිලා අන්න වතුරේ දෙයක් තියෙනවා. ඒකට තමයි ඊළඟට බල්ලෙක් කියලා කියන්නේ. දැන් දෙයක් යමක් කියලා පිළිගැනීම එක්ක නේද අපිට මේ මොහොත ගොඩ නැගෙන්නේ. මේ මොහොත ගොඩ නැගෙන්නේ ඔය යමක් කියන එකත් එක්ක. ඒ අනිත් පැත්තට යමක් කියලා ලැබුණ නැත්නම් මේ මොහොත කියලා කතාවක් තියෙයිද? ඒකට සාපේක්ෂව තමයි මේ මොහොත. ඊළඟට ඒකට සාපේක්ෂ මේ මොහොත කතා කරනවා කියන්නේ අතීතේ කතා කරන්න පුළුවන්. ඔය තියෙන දේ අතීතේ තිබුණද නැද්ද? අනාගතයේ තියෙයිද නැද්ද? ඒ යමක් එක්ක තමයි අතීත අනාගත වර්තමාන කියන කතාව යෙදෙන්නේ. හරි. ඔය යමක් එක්ක තමයි අපිට අජ්ජත් බහිද්ද කතාව තියෙන්නේ. යමක් නැතුව අජ්ජත් ඉතුරු වෙනවා කියලා එකකුත් නැහැ. යමක් මට ලැබුණා කියන කතාව එක තමයි අජ්ජත් වෙන්නේ නේද? ඒක දැන් හිතට මොනව හරි අරමුණු වුණත් මට මොනවද ලැබුණා? යමක් හිතුණා. මේ හිතුණ දේ මට සාපේක්ෂව බාහිරයි. හිතේම ඇති වෙනවා කිව්වට නේද? හිතන දෙයක් ඕන දෙයක් අරන් බලන්න. අපිට ඔක තමන් තුල කියලාද හිතෙන්නේ එළිය කියලා? එළිය. ඒවා තමයි අපි මගේ කියලායි මගේ නෙවෙයි කියලායි බෙදන්නේ. දැන් ශරීර කොටස් නම් මගේ කියන. අනිත් එක බාහිර ඒක අර දෙයක් පැනෙව්වට පස්සේ බෙදෙන එකනේ. ඒක නෙමෙයි මේ අජ්ජත්ත බහිද්ද කියන්නේ. ඊටත් වඩා සියුම්. ඒ කියන්නේ හිතට යමක් අරමුණු වෙනවා නම් අරමුණ බහිද්දයි. හිත අජ්ජත්තයි නේ. හරි. කයි අජ්ජත්ත ආයතන බහිද්ද ආයතන කියලා බෙදනවා නේ. එතකොට අපේ ඇත්තටම ඇහැ කන නාසය දිව කය මන කියන ඒවා අජ්ජත්ත කොටට තමයි දාන්නේ. ඒවට අරමුණු වෙන ඒවා බහිද්ද කියලා කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් අරමුණ කතා කරන්න කලින් අජ්ජත්තෙත් තියෙනවා බහිද්දෙත් තියෙනවා. ඒ ගොඩවල් වලට දානවනේ දැන්. හැබැයි ඔය අජ්ජත්තේ බහිද්දේ හැදුනේ කොහොමද? දෙයක් හම්බ වුණා නිසා. ඔන්න ඕක අපිට අමතක වෙනවා. කාලය පැනෙව්වේ දෙයක් හම්බ වුණ නිසා. නැතුව කාලය තිබිලා දේවල් හම්බ වෙනව නෙමෙයි. දෙයක් එක්කයි කාලය පැනෙන්නේ. වතුරේ බලලා ඉන්නවා කියනොත් ඔන්න දැන් ඉන්නවා දැනගත්තා. අතීතේ ඉඳලාද නැද්ද? අනාගතේ ඉන්නවද? අතීත අනාගත වර්තමාන කතාව ඉන්නේ දෙයක් බාර ගැනීම මත, දෙක බැස ගැනීම මත. ඒ කියන්නේ පැත්ත තමයි දෙක අනිත්‍ය බව අපි දැක්කනම් දෙයක් පිටින්න බෑනේ. ඒ අර කතා යෙදෙන්නේ නැහැ. හරි. කාලයක් යෙදෙන්න විදිහක් නැහැ. දෙයක් යමක් කියන එකේ ඊතර වෙන දර්ශනයට ආවා. නේද? ඊතර වෙන කියන්නේ මේක නැති කරන නෙමෙයි. මේක ගැන කතාවක් නැති වෙන. නැත හෝ කතාව යෙදෙන්නේ නැහැ. අත්ථිතාසන හෝති නත්ථිතාසන හෝති. අත්ථි යත කියලා කතාවක් තිබුණා න හෝති එක පිළිගන්නේ. ඇති දෙය නෙමෙයි ඇත කියන අදහස පිළිගන්නේ. නැත කියන අදහසටත් අර්ථයක් නැති වෙනවා. යමක් කියන එක යෙදුන්නේ නැත්තම්. හරි? ඒකයි කියන්නේ ඔය සමුදය හරියට දැක්කොත් ලෝක සමුදයං කෝකච්ඡාන යථා භූතං සම්‍යප්පඤ්ඤාය පස්සතු ලෝක සමුදේ ලෝකේ හට ගන්න හැටි යථා භූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් වචන වැදගත් යථා භූත ස්වභාවය කියන්නේ පවතින ඇත්ත අපේ අදහස් නෙවෙයි ඊකේ ඇත්ත ඇති හැටි නිකම්ම නෙමෙයි ආයතන වලින් නෙමෙයි දකින්නේ විඥාණයෙන් නෙමෙයි දකින්නේ සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් ලෝක සමුදයංකෝ කච්ඡායන යථා භූතං සම්‍යක් පඤ්ඤාය පස්සතු ලෝකයේ සමුදය හට ගැනීම යථා භූත ස්වභාවය ඇති හැටි සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් යා ලෝකේ නත්ිතා දැන් සමුදය දැක්කොත් නත්ිතා කියලා අදහසක් තිබුණා නම් සාන හෝති අනේක න හෝති කියන්නේ මොකක්ද පිහිටන්නේ කියන්නේ නැත කියලා අර්ථයක් නැති වෙනවා දැනට අපිට නැහැ කියනකොට අර්ථයක් තියෙනවනේ මොකක් හරි එකක් නැති බව නැහැ කියන එක පිහිටන්නේ නැහැ කියන වචනේට අර්ථයක් තියෙනවා. නැහැ යා ලෝකේ නත්ිතා සාන හොති. මොකක් වෙනකොටද මේ සමුදය යථා භූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දකිනකොට. සමුදය කියන එකේ යථා භූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දකිනකොට. ලෝක සමුදයං කෝ කච්ඡාන ලෝක සමුදය සමුදය කියන්නේ සකස් වෙනවා කියලා ගත්තා. දැන් මේවයි හිතන්න දැන් වචනවල අපිට මුලින් තේරුමක් ගන්න මේ අදහස් කියනවා. සමුදය කියන්නේ සකස් වෙන බව. ඒ කියන්නේ අපේ තියෙන සටහන ඔය කියන්නේ ඈ. අර මිරිඟුව කියන්නේ මේ වගේ වතුර වගේ පේනවා වතුර ලැබෙන්නේ නැහැ. ජලය කියන්නේ මේ මෙන්න මේ වතුර ඇල්ලුවොත් මේ වගේ. අපේ සටහන තියෙනවා නේද? ඒ සටහන තමයි ඉස්සෙල්ලා කියන්නේ. සමුදය කියන්නේ සකස් වෙනවා කියලා අපේ සටහනක් තියෙනවා. එතකොට මේ වචන ටික එකතු කරන්නේ ඔන්න ඔය සටහන් නොදා ඉන්න. නොදා කියන්නේ ඒක දාන්න බැරි වෙන්න. දැන් නැත කියන එකට අපිට සටහනක් තියෙනව නේද? නැහැ කියන්නේ මෙන්න මේකයි. ඈ? දැන් ඔන්න මම අත උඩ මොකක් හරි අහුවෙන්නේ ෆෝන් එක ඔන්න ෆෝන්. දැන් අත උඩ ෆෝන් එක තියෙනවා. දැන් මොකද කියන්නේ? අත උඩ ෆෝන් එක නෑ නේද? නැත්නම් කතා කරන්න පුළුවන් වුණා නේද? ඒ එතනත දෙකට අර්ථයක් ආවේ ඇයි? යමක් ෆෝන් එක නිසා නේද? ඒ යමක් එක්ක නේද? අත හෝ නැත හෝ පණවන්නේ. ඒකට අර්ථයක් තියෙනවා. දැන් යමක් කියන එක යද නිච්චන් කියලා දැක්කොත් යමක් අනිත්‍ය බව දැක්කොත් يعني ෆෝන් එක කියලා කතාවක්ම නැහැ. දැන් යමක් කියන එකට සාපේක්ෂව නම් එතනට කතාව තියෙනවා. යමක් කියන එකට බුදු කෙනෙක් පෙන්නන්නේ අනිත්‍ය ඒ කියන්නේ යමක් කියලා ලැබීමක් පිළිගැනීමක් වෙන්න බෑ. නේද? දැන් ඔය කතාව කියන්න පුළුවන් සමුදය දැක්කොත්. සකස් වීම දැක්කොත් දැන් යමක් කියලා දාගන්න බැරි වෙනවා. නේද? දැන් යමක් කියන එක යෙදුන් නැත්නම් නැත කියන එකට අර්ථයක් තියෙනවා. යමක් කිය. ඔව් යමක් කියදුන් නැත්නම් නැත කියලා නැත කියලා අපි හිතන්න බෑනේ. මොනවා හරි තිබුණොත් නේද නැහැ කියන්න පුළුවන්. නැත් සංඥාවක් හරි තිබුණොත් නේද නැහැ කියන්න පුළුවන්. ඔව් එතකොට කියනවා ඔන්නගේ ලෝක සමුදය කියන එකේ ඇත්ත ඇති ඇති සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත් හරියටම ප්‍රඥාවට අහු වුණොත් මේ ලෝකේ නැහැ කියලා යමක් තිබුණා නම් එන්නේ නැහැ කියන අර්ථය තිබුණා නම් අන්න ඒක පිහිටන්නේ නත්තිතා සානහු තමයි. එතන මට කියන්න ඕනුනේ අපි ගොඩක් නැත කියලා කියන්නේ මොකද්ද? මේ හටගන්න හින්දා නැහැ කියන්න බෑ කියලා. ඒ මොකද්ද කියන්නේ? තිවෙන හින්දා නැහැ කියන්න බෑ. දැන් ඇති වෙන හින්දා නැහැ කියන්න බෑ නෙමෙයි, ඇති වෙන හින්දා නැහැ කියන්න බෑ කියන්නේ අපි නැත කියන එකට අර්ථය දීලා ඉවරයි. මේ නැහැ කියන්නේ මොකද්ද කියලා කියලා ඉවරයි. දැන් මේ ඊතර වෙනවා කියන්නේ නැහැ කියන එකට අර්ථයක් එන්න බෑ. නැහැ කියන වචනේ අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ නැත කියන්නේ දැන් මොකක් හරි නැහැ කියන එකනේ. ඒ අර්ථ තේ පිහිටන්නේ මොකක් වුණොත්ද? සමුදයේ ඇත්ත දැක්කොත් යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දැක්කොත්. ඒ කියන්නේ ප්‍රඥාව ගැන මේ කතා කරන්නේ. සමුදය කියන එක ප්‍රඥාවට අහු වුණොත් නැත කියලා ස්වභාවය සානහෝති. ඒක පිහිටන්නේ න හෝති. හෝති කියන්නේ පිහිටනවා. න හෝති පිහිටන්නේ කියන්නේ කතාවක්. එතකොට අපන අර ලෝකෙටයි ති හටගන්න හින්දා නැහැ කියන්න බෑ කියන කතාව නෙවෙයි. තේරෙනවද මේ කියන්නේ? අපි ලෝකයා කියන්නේ මේ හටගන්න හැටි දැක්කහම නැහැ කියන්න බෑනේ. ඉතින් හටගන්නවනේ තියෙනවනේ කියලානේ. තියෙන අර්ථෙන් නෑ කතාව සාපේක්ෂ කතාව නෙවෙයි. නෑ හෝති කියනකොට පිහිටන්න බෑ. යෙදෙන්න බෑ. නැත කියන එකට අර්ථයක් එන්නේ. හරි. දැන් නැත කියන එකට අර්ථයක් තියෙන්නේ දෙයක් එක්කම නේද කියන්න පුළුවන්. ওই දෙය නෑ කියලා. කියන්නේ අපේ රාජ්‍යත්ව සංඥාව හරි තිබුණොත් නේද ඒකට ගැලපෙන්නේ නැත්තන් නෑ කියන්න පුළුවන්. ගලපන්නම දෙයක් එදුන් නැත්තම්. රාජ්‍යත්ව සංඥාව තේදුන් නැත්තම්. පිහිටන්නේ. දැන් නෑ කියලා කියන්න විදිහක් නෑ. මේ කියන්නේ මොකක් නෑ කියලාද නේද? මොකක්වත් තේදෙන්නේ නැත්තම්. නෑ කියන එකේ අර්ථයක් තියෙනවද ඒකට? නෑ. ඒ කියන්නේ තියෙන දෙයක නැතිවීමක් නෙවෙයි මේ කියන්නේ. තියෙන හින්දා නැහැ කියන්න බෑ කියන එක නෙවෙයි මේ කියන්නේ. නැහැ කියන කතාව හටගන්න විදිහක් නැහැ. මොකද යමක්. ඔව්. යමක් කියලා හම්බ වෙන්නේ නැහැ. මොකද සමුදේ දකින්නකොට යමක් කියන එකෙන් ඈතර වෙනවා. සමුදේ දකින්නකොට යමක් කියන අර නිච්ච සංඥාව ගන්න පුළුවන් කමෙන් ඈතර. දැන් කොහොමද නැහැ කියලා කියන්නේ? හරි. එතකොට සමුදය දකින්න බෑ ඇත්තටම නිරෝධය දකින්න නැතුව. නිරෝධය එක්කමනේ සමුදය දකින්නේ. එතකොට මේ නිරෝධයේ ඥානය තුල. ඇත කියලා කියන්න පුළුවන්ද දැන්? සමුදය හින්දා ඇත කියලා කියන්න පුළුවන්ද? නිරෝධේ ඥානය තියෙනවා. නිරෝධේ ඥානයකදී දැන් සමුදය දකින්නේ නේද? අන්න ලෝක නිරෝධං කෝ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ති. මේ ලෝකේ අත්ති ඇත කියලා යමක් තිබුණා නාත්තිතා. අන්න ඒක සානහෝ. පිහිටන්නේ. ඒක අපි දාගන්නවා සමුදය දැක්කොත් නැත කියන එක පිහිටන්නේ නැහැ, නිරෝධය දැක්කොත් ඇත කියන එක පිහිටන්නේ නැහැ කියලා. ඒ ලෝකෙටයි කියලා තීම නෙමෙයි ඔය. ඊතර වෙන දර්ශනය තුල එතනත කතාව යෙදෙන්නේ. ඇත කියන්නේ අන්තය, නැත කියන්නේ අන්තය. ඒ දෙක හැදුවේ විඥාන. විඥාන මැජි. ද විඥාණයෙන් ඕව හදන්න බැරි වෙනවා මේ ඊතර වෙන දර්ශනය තුල. සමුදය දකිනකොට. ඊතර විඥාණය මැද තැවරෙන්නෙත් නැහැ. විඥාණය කියන එක අල්ලගන්නෙත් නැහැ. ඇත කියන එකටත් අර්ථයක් නැත්තම් නැත කියන එකටත් අර්ථයක් නැත්තම් දැන් විඥාණයට මොනවද කරන්න පුළුවන් එතකොට? ලෝකේ ගැන මොකක්වත් කියන්න පුළුවන්ද? බැහැනේ. විඥාණයට බෙදලා දෙන්න බැරි වෙනවා. පිහිටන්න තැනක් නැති වෙනවා. ඒකට විඥාණයටත් අර්ථයක් නැති වෙනවා. පිහිටීමක් ලබන්න බෑ. ඒ විඥාණය මේ දැනුවත් වෙනවා කියන එක විඥාණය දැනගන්න ගතිය. දැනගන්න දෙයක් තිබුණොත් විතරයි නේද? දැනගන්න දෙයක් කියනකොට ඇත හෝ නැත කියන්න පුළුවන් වුණොත් විතරයි නේද විඥාණයට අර්ථයක් තියෙන්නේ. ඇත හෝ නැත හෝ වෙනස් වෙලා හරි ඔක්කොම මොකකට හරි සාපේක්ෂව යමක් කියන එක ඉතර වුණොත් විඥාණය කියන එකටවත් එන්න පුළුවන්. පිහිටන්න බැරි හරි විඥාණය කියන එකට පිහිටීමක් ලබන්න බැරි වෙනවා. ඒ කියන්නේ විඥානෙත් අනිත්‍ය වෙනවා. විඥානෙත් අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා කියන්නේ දැන් විඥාණයට අමුතු අනිත්‍යයක් දානවා නෙමෙයි. විඥාණෙත් ලැබෙන්නේ පිහිටන්නේ. විඥාණය තියෙන්නේ මොකක් මතද? නොදන්න කම මතයි කියන නුවණ එනවා. විඥාණය තියෙන්නේ නොදන්න කම. එතකොට ඇත හෝ නැත හෝ ඇසුරු වෙනවා නම් එයාට කියනවා සත්වයා, ලෝකයා. සත්වභාවය. ඇත කියන්නේ කාන්තයක්, නැත කියන්නේ තවන්තයක්. මේ ලෝකයා කච්චායන මේ බෙහෙවීම ඇත හෝ නැත අන්ත ඇසුරු කරගෙනමයි ඉන්නේ. හරි. ତତେ මේ කච්චායනගත සූත්‍රයේ ওই ଟିକ තියෙනවා. ලෝකයා සත්වයා කියලා වෙන්නේ මේ ඇත හෝ නැත ඇසුරු වීම මත. හැබැයි ලෝක සමුදය සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත ස්වභාවය දැක්කොත් එහෙම නැත කියන එකක් කියෙදෙන්නේ නැහැ. සානම ලෝක නිරෝධං කොච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ති තාසානමෝත අත්ති කියන එක ඇසුරු වීමක් නැහැ. යෙදෙන්නේ නැහැ කියන්නේ ඇසුරු වෙන්නේ නැහැ. සානහෝ. එතනට ඇසුරු වෙන්නේ නැහැ කියන්නේ සත්වභාවයේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ දර්ශනය පිරිසිදු වෙනවා. සක්කාය දිට්ඨිය යෙදෙන්න විදිහක් නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්න අවශ්‍ය දෙය තමයි මෙන්න මේ ධර්මතාවය ප්‍රඥාවෙන් දකින එක. යථාභූත ස්වභාවය ප්‍රඥාවෙන් දකින එක. ඒක තමයි සම්මා දිට්ඨිය. ලෝකේ හට ගැනීමයි නිරෝධයයි. හට ගැනීම සමුදය කියනවා, නිරෝධයට වය කියලා කියනවා නේ.
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙත වය ධම්මානුපස්සීව කායස්මින් විහෙත.
කාටද කරන්න පුළුවන්? මේ ශාසනයේ භික්ෂුව. මේ ශාසනය කියන්නේ දහම ඇහිලා දකින සුතවත් ආර්ය ශ්‍රාවක. දහම ඇහිලා දැක්කේ නැත්නම් අසුතවත් පුතඥ. අසුතවත් ඉන්න අපිට සුතවත් වෙන්න අවශ්‍ය ටික තමයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. මේ අර්ථයෙන් ඇහෙනවා. වචන ටික අහලා අපේ අර්ථය ගලපගෙන හරියන්නේ. අනිත්‍ය කියන්නේ මේකයි කියලා අපි දන්න එක දාලා හරියන්නේ. මේ මේ දර්ශනේ ඊතර වෙන දර්ශනය. ඒ කියන්නේ අනිත්‍ය කියන එක හරියට දැක්කොත් සම්මාදිට්ඨි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන ඥාන හතර. අනිත්‍ය කියන එකේ ඒ කියන්නේ ඊතර වෙන අදහස තේනවා කියන්නේ ওই ඥාන හතර යෙදෙනවා කියන එක. ඕක නැති තාක්කල් අපි කරන්නේ දෙයක් අල්ලගෙන තමයි අනිත්‍ය පැහැදිලි කරන්නේ නේද? බාහිර දෙයක් ඕනෝක වෙනස් වෙලා යන එක. ඕක ඇති වෙන නැති වෙන එක. හටගත්තු දෙයක් නැති වෙන එක. දෙයක් අල්ලගෙන තමයි තියෙන්නේ. අනිත්‍ය තියෙන්නේ දෙයක් කියන ස්වභාවයේ ඉක්මවන්න. ඒතරද? කියන්නේ යමක් කියලා ලැබෙන්නේ නිච්ච. නිච්ච සංඥා. ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත නේද අනිත්‍ය වේකට. නිච්ච සංඥාව ගන්න බෑ අනිත්‍ය. හැබැයි මේ නිච්ච සංඥාව ගන්න බෑ කියන ඥානය පහළ වෙන්න නම් අර ආකාර තුනෙන්ම මේක දකින්න ඕනේ. ඉති රූපං, ඉති රූපස් සමුදයෝ, ඉති රූපස් සද්දනං. මෙසේ රූපය, මෙසේ රූපේ සමුදය, මෙසේ රූප අත්ථගමී කියන එක. ගැලින් සරල අදහස ගත්තොත් අර වතුරේ බල්ලෙක් වගේ කියලා දැනගන්න එක. හම්බ වෙන ඕනම යමක් කියන එක වතුරේ හැදෙන බල්ලා වගේ. ඒ කියන්නේ මොකද මෝඩකම කියනකම් විතරයි කතාව. අඥානකම මතයි ඒ කතාව. ඒතැයි අනිත්‍යද අනිත්‍යද කියනකොට අනිත්‍ය කියන උත්තරේ දුන්නේ අඥානකම මතයි ඇහැ කියන දර්ශනේ එක්කන. අඥානකම මතයි ඇස. මේ මොකද්ද තේරුම? ඥානයේ ඉදුණ ඇස කියන ස්වභාවයෙන් ඉතර වෙයි. හෙල් යෙදෙන්නේ ඇත හෝ නැත හෝ වෙනස් වෙලා කියන කතාවකට එන්න බෑ. දැන් මම මේ ඇත හෝ නැත කියන එක මම වෙනස් වීම කියන එකටත් දානවා. මොකද අපි ඇත හෝ නැත එකට අහුවෙන්නේ නැහැ කියනවා වෙනස් වීම දැක්කොත්. ඒ වෙනස් වීම කියන්නේ ඇත නැත එකේම තව ආකාරයක් විතරයි නේ. يعني අවස්ථා දෙකක් ඕනනේ වෙනස් වුණා කියන්නේ. ඒක අවස්ථාවක්වත් පිටින් නැත්නම් අනිත්‍ය. කොහොමද අපි ಜಾති දෙකක් කරගෙන තම්පය කරන්නේ? එහෙම කතාවක් වෙන්න බෑනේ මේ අනිත්‍ය කියන එකනේ. ඒකට ළඟින්ම යන වචනේ තමයි වෙනස් වුණා නැත්නම් විපරිණාම කියන කතාව.
ඒකට සාපේක්ෂව
නමෙන්නේ. ඔව්. හැබැයි අපි විපරිණාමී කියන අර්ථේ ඒක. ඔන්න දැන් එක විදිහකට තියෙනවා තව වෙලාවක වෙන තත්වයක් අන්නේ තත්වයකටපත් වීමට තමයි අපි විපරිණාමී කියන්නේ. ඒකට තත්ත්ව දෙකක් ඕන නේද? අවස්ථා දෙකක් ඕන ඕක කියන්නේ. විපරිණාම. හැබැයි මේ විපරිණාමෙත් බුදුහාමුදුරුවෝ අදහස් කරන එක නෙමෙයි, ඒවා අපේ අදහස්. ලෝකෙට ඇයිති අදහස්. බුදුහාමුදුරුවෝ පෙන්වන විපරිණාමෙ නම් ඊතර වෙනවා. ඇයි එහෙම කියන්නේ? මේ විපරිණාම වචනේ එන තැනක් මතකද? ඉස්සලාම ඇහැ නිට්ටේද අනිත්‍යද? චක්කුම් බික්කවේ නිච්ඡං වා අනිච්ඡං වා. අනිච්ඡං බන්තේ කියලා උත්තර දෙනවානේ අනිත්‍යයි ස්වාමීනි කියලා. ඊළඟට මොකක්ද අහන්නේ? යද නිච්ඡං තන් දුක්ඛං වා අනිච්ඡං වා. තන් දුක්ඛං වා සුඛං. යමක් අනිත්‍ය නම් ඒක සපයිද දුකයිද කියලා ඊළඟට අහන්නේ. ඉස්සෙල්ලා අහනවා මොකක් හරි කියනලා ඇහැ නිත්‍ය දන්. අනිත්‍යයි කිව්වා නම් ඊළඟට පොදුවේ අහනවා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුක. යද නිච්ඡං සං සුඛං වා දුක්ඛං වා. එතකොට කියනවා දුකයි කියලා නේ දුක්ඛං බං. දැන් ඔය දුක කියන්නේ අපි දන්න පුද්ගලයාට එන දුකද නැත්නම් දුක්ඛේ ඥානේද? දුක්ඛේ ඥානේ නේද ඔබ කියන්නේ? කියන්නේ අනිත්‍ය හැමතෙම දැක්ක කෙනාට දුක්ඛේ ඥානම් තියෙනවා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන ඥානේ. ඒ මට මං කැමති නැති හින්දා දුකයි කියනවද? පුද්ගලයාට ආපු දුකද? නැහැ. මේ ධර්මතාවය නේ. යමක් අනිත්‍ය නම් ඒක දුක බව ඥානේ. දැන් ඒක කියලා පිළිහිටනවා නෙමෙයි. වතුරේ බල්ලා කියන්නේ දුකයි වගේ කතාවක්. ඒ වතුරේ බල්ලාගේ ස්වභාවය අනිත්‍යනේ. ඒ යමක් අනිත්‍ය නම් ඒක දුක වෙන්නේ නැද? ඒක නිකන් මේ ගොඩ ඉන්න බල්ලට දැනෙන දුකක් නෙවෙයි. ඒ කියන්නේ අර මධ්‍යස්ථ භවෙත් ඔය දුක තියෙනවා එහෙමම කියන එක. දැන් අපිට වේදනාව නම් රිදෙන එක දුකයි. ඊළඟට හොඳ සුඛ අපිට දැන් දාඩියේ ඉන්නකොට ෆෑන් එක කොහුලඟ වදිනකොට සුඛයි කියලා අපි බෙදනවනේ නේ. ඒක පුද්ගලයාට හම්බ වෙන සැප දුක. ඒක නෙමෙයි මේ කියන්නේ. මෙදහත් බයි මොකක්වත් කියා ගන්න බැරි වෙනවා. එහෙම කියන මේ කියන්නේ සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියන තුනම දුක්ඛ ආර්ය සත්‍ය. දුකයි කියලා දකින්නේ ඥානම. සැප වේදනා දුකයි කියලා දකින්නේ කොහොමද? අන්නතරේ අපි දකින එක තමයි ඒක වෙනස් වෙලා යන්නේ. වෙනස් වෙන්නේ දැන්ද අනාගතේද? සැප වේදනා විඳිනකොටද වෙනස් වෙන්නේ අනාගතේද? ඕක නැති වෙලා
යන්නේ.
නැති වෙලා යන්නේ අනාගතේ. නේද? තේරෙනවද මේ කියන්නේ? දැන් දැන් බඩ පිරීලා නේද ඉන්නේ? දැන් බඩගිනි දුක තියෙනවද මේ මොහොතේ? දැන් නැහැ නේද?
නැහැ.
දැන් සැපයි. දැන් බඩගින්න දුක නැහැ. දැන් හොඳ සැපට ඉන්නවා. සැප වැඩි වෙනකොට නිින්දත් යනවා. නේද? ඕ සුවේ වැඩි වෙනකොට නිින්ද යනවා. දැන් අපිට සැප වේදනාව තියෙනවා නේද? සුඛ වේදනාව. බඩගින්නත් එක්ක බලනකොට දැන් බඩගිනි නෑ. බඩ පිරීලා නේද? දැන් සැප වේදනාවද දුක් වේදනාවද? සැප වේදනාව. දැන් මං අහන්නේ ඇයි ඒකට දුකයි කියන්නේ? දැන් මේ මොහොතේ දුකයිද? මේ මොහොතේ සැපයි. අනාගතයේදී දුක වෙයි. එහෙම නේද කියන්නේ? මේක වෙනස් වෙනවා කියන්නේ. මං අහන්නේ දැන් තියෙන්නේ මොකද්ද? සැප. ඒ වෙනස් වෙන්නේ අනාගතේනේ. අනාගතේනේ දුකේ. දැන් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ අනාගතේන දුකක් ගැනද? අනාගතේ ඇවිල්ලා නැහැ. ඕක ගැන හිතන්නත් එපා කියලා කියන්නේ. නප්පටි කංකං අනාගතේ. මේ නොලැබුණ අනාගතයක් ගැන මොකට දුක් වෙනවද? අනාගතේ දුකක් ගැන නෙමෙයි බුදු කෙනෙක් කියන්නේ. නේද? දෙත මෙන්න මේ දැන් කෝසුකේ දුක එතකොට. හරි ප්‍රශ්නේ වෙන්නේ. එක ඒ සුඛය ලැබුණේ පුද්ගලයාට නෙවෙයි මට නේද? මට ලැබෙන දුකක් සැපක් ගැන නෙමෙයි මේ දුක්ඛේ ඥානං කියන එක. පුද්ගලයාට ලැබෙන එක සාපේක්ෂයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එකම දේ ලැබුණාම කෙනෙකුට සැපයි කෙනෙකුට දුකයි වෙනවා නේද? දූරියන් වගේ. එකම තියෙන්නේ කෙනෙක්ට හොඳයි කෙනෙක්ට නරකයි. එකම පුද්ගලයා නේද කෙනෙක්ට මිතුරෙක් කෙනෙක්ට තරහකාරයෙක් නේ. මේ තව කෙනෙක්ගේ තරහකාරය අපේ සමරිත යාළුවෙක්. ඒක වෙන්නේ කොහොමද? ඈ? ඔව් ඒ පුද්ගලයාට සාපේක්ෂ දෙයක් නේද? වෙලාවක සැපයි කියන වෙලාවක දුකයි කියන එකමද? එතකොට මේ පුද්ගලයා ලබන එකක් නිමෙයි ආර්ය සත්‍ය කියන්නේ. පොදු වෙනස් නොවන ධර්මතාවය. තැනක් අනුව වෙනස් වෙන්නේ නැහැ, පුද්ගලයා අනුව වෙනස් වෙන්නේ නැහැ. දැන් අපිට නම් මනුස්ස ලෝකේ සැපයි, හතර අපාය දුකයි. තව වෙලාවක දිව්‍ය ලෝකේ සැපයි, මනුස්ස ලෝකේ දුකයි. එකමති එක වෙලාවක සැපයි කියනවා, තව වෙලාවක දුකයි කියනවා. ඒ සාපේක්ෂයි නේද? එහෙම එකක් වෙන්න බෑ නේද? මේ ආර්ය සත්‍ය කියන එක දුක්ඛ ආර්ය සත්‍ය. අතරපාය දුකයි, මනුස්ස ලෝකෙ දුකයි, දිව්‍ය ලෝකෙ දුකයි වෙන්න ඕන දුක්ඛ ආර්ය සත්‍යය. ඒක දිව්‍ය ලෝකෙ සැපයි, මනුස්ස ලෝකෙ දුකයි කතාව නෙවෙයි. බ්‍රහ්ම ලෝකෙ දුක වෙන්න ඕන දුක්ඛ ආර්ය සත්‍යයි. ලෝකේ පවතින දුකම දුක්ඛේ පතිත්තිතෝ ලෝකෝ නේ. අනහරි. දැන් එතන අපිට නොතේරෙන එක තමයි සතුට කොහොමද දුක මත තියෙන්නේ. අනිත් දෙකන මොකක් හරි කරලා දාගන්න පුළුවන් ගලප ගන්න. සැප කියන එක කොහොමද ඒක දුකයි කියන්නේ? එතකොට අනාගතයට යන්න වෙනවා. දැන් සැප වුණාට ඔය අනාගතේ ඕක නැති වෙනවා. ඉතින් අනාගතය ගැන කියන්න බුදුහාමුදුර බලන්න මේ පාගේ කියන අනාගතය ඇවිල්ලා නේ. අපි කොහොම හරි ගලපන්න හද. ඈ? අන්නේ නැහැ කියන්නේ අනාගතයක් ගැන හිතන්න කිව්වේ. ඒ වර්තමානයේ සැපනි තියෙන්නේ සැප වේදන. ඒ තුනම මේ තමයි ඉන්න ඕනේ. ප්‍රඥාවෙන් අල්ල ගන්න ඕන එකක් මේ පුද්ගලයා අල්ලගෙන හරියන්නේ නැහැ. මට දැනෙන සැප හරි දුක හරි ගැන නෙවෙයි ඔය කියන්නේ. ඒක ප්‍රඥාවට ගෝචර එක. ඥානය. දුකේ ඥාන. දුකේ ඥානං කියන්නේ මේ ආයතන වලට ගෝචර මට්ටමක්ද? අපි පුද්ගලයාගේ තියෙන ආයතන වලට ගෝචර මට්ටමෙන් නේද? මම කැමැතිද අකමැතිද? ඒතර මේ හීන ප්‍රනීත භාවයේ ඉක්මවා යනවා මේ ඒතර වෙන දර්ශනය. නේද? දුර ළඟ වගේ හීන ප්‍රනීත පන්ත දෙකක් කැමැතිද අකමැතිද කතාය දෙන්නේ නෑ. දුදු කෙනෙක් පෙන්නන ධර්ම. ඒ කියන්නේ මේ දුක්ඛේ ඥානං කියන්නේ හීන වුණා ප්‍රණීත වුණා තෝක දුක්ඛාරය සත්‍යයට අයත් නේද? දුර වුණත් ළඟ වුණත් එකලස් ආකාරي මොන විදිහට ආවත් ඒක ලෝකේ දුක්ඛාරය සත්‍යය. එතකොට මෙන්න මේ දැන් දුකයිද කියන ප්‍රශ්නේ අහන්න කලින් හැමතිස්සෙම අහන්නේ නිට්ටේද අනිත්‍යද කියලා නේද? යම නිත්‍යද අනිත්‍යද කියන ප්‍රශ්නෙන් පස්සේ මේ නේද අහන්නේ? යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා නේද අහන්නේ? නිකම්ම යමක් සැපද දුකද කියලා අහන්නේ නෑනේ. ඇයි? අනිත්‍ය දැක්ක කෙනාට විතරයි දුක්ඛේ ඥානං එන්නේ. දුකක් හටගන්නේම නෑ. කාටද? ඒක දාන්න ඕනේ රහතන් වහන්සේට. අවිද්‍යාව නැත්තනේ. අවිද්‍යාව තියෙනකන් නොදන්නකම තියෙනකන් අවිද්‍යාව පත්‍ය සංකාරණ ජීවත් වීම කියන්නේ. සබ්බේ සංකාරා අනිච්ඡාති. සබ්බේ සංකාරා දුක්ඛාති. ඒ කියන්නේ දුක නැහැ. සංකාර තියෙනවනම් ඒක දුක වයව ඔන්නෝක ඥානයකට අහුවේ. යදා පඤ්ඤාය පස්ස ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ නේද? එතකොට බලන්න මේ අනිත්‍ය බව දැක්කොත් විතරයි දුක පිළිබඳ ඥානය තියෙන්නේ. යද නිච්ඡං තන් දුක්ඛං කියන්න පුළුවන්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියන්නේ අනිත්‍ය දැනගෙනද දන්නේ නැතුව. දැනගෙනම නේද කියනවා. ඒක අනිත්‍ය දකින්නවා කියන්නේ දුක්ඛේ ඥානං තියෙනවා. හරි. ඒක අර තව ටිකක් පැහැදිලි කරන්න තහවුරු කරන්න තමයි අහන්නේ. යමක් අනිත්‍ය නම් තකද දුකද? ඒ දන්න දැක්ක ගෙනාගෙන ඉතින් අහන්නේ. අනිත්‍ය කියලා උත්තරේ ආවට පස්සේනේ අහන්නේ නේද? යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? යදනිච්ඡං තම් දුක් තම් දුක්ඛං කියන ධර්මතාවය දන්න කෙනාගෙන් අහන්නේ දැන්. දැන් යමක් ඉස්සෙල්ලා අහනවා අනිත්‍යද අනිත්‍ය ඇස නිත්‍යද අනිත්‍ය. අනිත්‍යයි කිව්වට පස්සේ අන්න අර ධර්මතාවය සිහි කරනවා. යමක් අනිත්‍ය නම් සැපද දුකද? දුකයි. ඒක ධර්මතාවය. ඒක හැද මේ ගහක්ද ඔගේ අද්ද කියන එක අනුව නෙමෙයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අනිත්‍ය
නිසා දුක වෙන්නේ.
ඒක තමයි ඒක ඥානයක් කියන්නේ. දැන් අපිට තේරෙන්නේ අනිත්‍ය නිසා දුක වෙන්නේ ඇයි කියලානේ. හිතා ගන්න අමාරුයි නේද? හරි. ඉතින් මේ හිතා ගන්න බැරි දෙයක් තමයි ඥානයක් කියන්නේ. අනිත්‍ය ධර්මතාවය දැක්ම අනිත්‍ය ඥානය තුළයි දුක්ඛේ ඥානං තියෙන්නේ. ඒතර දැන් අනිත්‍ය ඥානං පොඩ්ඩක් හරි ගලප ගන්න තියෙන්නේ ලැබෙන්නේ නැති බවමනේ. ඒතර වෙලා පිහිටනම වැරදි දෙයක් ගැන කතා කරන එකම මෝඩකම නෙමෙයි. පිහිටලම නෑ විය නොහැක්කා. අහුත්තා සම්බූතං කියලා කිව්වා. නැති වීම පහල කරගෙන ඕක ගැන හිතන එක කියන එක ක්‍රියා කරන එක දුකක් නෙමෙයි. දුකක් වෙන්නම ඕන නේ. හැබැයි දුකේ ඥානක් නැතුව ඕක ගැන මං හිතුවට ඉතින් මොකද්ද දුක කියලා අනිත් පැත්තට ප්‍රශ්න කරනවා නේද? එහෙම එන්නේ නැහැ අනිත්‍ය දැක්කම. හරි. එකයි දැන් වතුරේ බලලා අනිත්‍යයි කියලා දැක අපේ ඥානය. අපිට එතනින් පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. අපි ඥානවන්තයි නේද? බල්ලට සාපේක්ෂව මේ උපමාව විදිහට පිනගන් රහතන් වහන්සේ වගේ උපමා විදිය. හරි. බල්ලා තමයි මෝඩයා. අපි දන්නවා ඒ සාගස්සේ නැටි දන්නවා නිරෝධිත් දන්නවා ඊරම දන්නා එකයි උපමාව ගන්න. දැන් එතකොට අපිට ඒ රහතන් වහන්සේගේ පැත්තෙන් නිකන් පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? ඒ සිද්ධිය. දැන් බල්ලා රැවටුණාට අපි රැවටිලා නැහැ නේ. අපිට අවිද්‍යාව යෙදෙන්නේ නැහැ නේ නේද? ඒ බල්ලෙක් පිහිටන්නේ නැහැ නේ. එතකොට දැන් නිකං අනිත්‍යයි කියන්න බෑ. යමක් එක්ක තමයි අනිත්‍ය වෙන්නේ නේද? වතුරේ බල්ලා අනිත්‍ය ධර්මයක් නේද? ඒක අපිට කියත හැකිනේ. බල්ලට නම් නිත්‍ය ධර්මයි. නේද? නිච්ච සංඥාවයි. අපි කියනවා අනිත්‍යයි. හරි? ඇයි අනිත්‍යයි කියන්නේ දැන්? වතුරේ බල්ලා ලැබෙන්නේ නැහැ නේද? පිටීමක් කතාවක්වත් යොදන්න බෑ නේ. ඉපදිලාම නැහැ නේද? එතකොට දැන් යමක් කියලා ගන්නෙම නිත්‍ය සංඥාව දෙන්නෙම පිටීමක් දෙනවනේ නේද? ඒ පිටීමක් දෙන්න බැරි ඥානය නේද අනිත්‍ය කියන්නේ? නුවණක් නේද? ඒ නුවණට පේනව නේද මේ යමක් කියන එක යමක් කියලා කතා කරන එකම දුකක් කියන එක. ඒ දුකක් කියලා කියන්න පුළුවන් ඇයි? අනිත්‍ය නිසා නේ. අනිත්‍ය නැත්නම් දුකයි කියන්න බෑ. යද නිච්ඡං තම් දුක්. හරි. අනිත්‍ය බව දැක්කේ නැති කෙනාට ඒක දුකයි කියන්න බෑ. බල්ලා කියයි අර බල්ලෙක් ඉන්නවා මං ඇලෙන්නෙත් ගැටෙන්නෙත් නෑ මට කිසි දුකක් නෑ කියලා. ඇත්තද? එය භාවනා කළා නම් අපි වගේ ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ ඒක තියෙනවා. ශරීරයේ තියෙනවා මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඉතින් මට දුක නෑ. ඒ බල්ලා හරියට කියනවා අන්න බල්ලෙක් ඉන්නවා මං ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ දුක නැති කරලා. යාගේ මට්ටමට ඒක හරි හැබැයි දහම නම් ඇහිලා නැහැ. කාය
දුකයි
සංදේශ ඒකෙන් ලැබෙන කොටනේ නේද විරෝධය සංසාර දුක සීතල සංදේශ ඒකෙන් ලැබෙන අවස්ථාව. ඔව් ඔතන කියන්න වෙන්නේ ඥාන හතර පෙරපසු නොවි එකට වෙන් කරන්න බෑ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගි ඒ හතරටම සම්මාදිට්ඨිය ඒවා අපිට වෙන් කරලා ගන්න බෑ. ඔව් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි මේ කියන්නේ. ඒකට මේ කියන්නේ අර පටිච්ච සමුප්පන්න බවමයි. මේ ඇතිකල්ලි මේ වෙයි මේ නැත්තම් හොවෙන්න බෑ කියන ධර්මතාවය. හරි. එතකොට මේ ඇතිකල්ලි මේ වෙයි කියන පැත්ත දුක්ඛ දුක්ඛේ ඥානං පැත්ත වෙයි. දුකයි සමුදයයි කියන දේ. ඉමස්මින් සති ඉදං හෝති කියන පැත්ත. ඉමස්මින් අසති ඉදං නහෝති කියන්නේ නිරෝධේ ඥානයයි මග්ගේ ඥානයයි. නිරෝධ කරන මාර්ගය. හරි. හැබැයි ওই දෙක වෙන වෙනම එනවත් නෙමෙයි නේද? ඔව් ඉමස්මින් සති ඉදං හෝති කියනකොට මේ ඉමස්මින් අසති ඉදං නහෝති ඉදං. දැක්ම තියෙනවා. එදැයි මේ ඥාන හතරම තියෙනවා යද දැන.
මේ මග්ගේ ඥානෙ දීපතරාගේ ප්‍රඥා වඩනකොට තමයි අනිත් කොහොමද මේ
ඒක දැන් මේ බලන කොට කියලා අපිට කතා කරන්න බෑ. මාර්ග කෘත්‍ය ඔය ඥානෙත් එක්ක නැත්නම් මාර්ග කෘත්‍ය කයි දහම ඇහිලා දැක්කේ නැත්නම් එහෙම කෙනාට මේ මග වඩනවා කියලා කන්නේ. මේ
තුල සිද්ධ
වීම වෙනවා. ඒක ඉගෙන ගන්න පාඩම් කියලා හිතලා තමයි ප්‍රොබ්ලියම්. අනේ අපිට ඥානෙ පහල කරගන්න උදව් වෙන්නයි මේ කියලා දෙන්නේ. ඒ ටික දැන ගැනීම ඥානය නෙවෙයි. කරේ ඒකත් එක්ක අපි මේ ප්‍රශ්න කර කර හොයලා හොයන්න ඕනේ. එතකොට තමයි මේ එහෙන එක ගැන ප්‍රශ්න කරන්න ඕනේ. එතකොට ඥානයට ආහාර වෙනවා. ප්‍රඥාවට ආහාර. සුසුසා පරිපූර්ණ. අහන්න ඕන විමසන්න. විමසන්න නම් අපිට ප්‍රශ්න එනවා. දැන් අපිට තියෙන මන් දකින්න ලොකුම ප්‍රශ්නේ තමයි දහම ඇහුනට ප්‍රශ්න එන්නේ. මට තේරෙනවා. මගේ අදහසට ගැළපෙනවනේ. එතකොට ප්‍රශ්න නැහැ. ඉතින් අර ප්‍රඥාවට ආහාර ටික නැහැ. නේ හිතන ගතිය මතුවේ.
ප්‍රඥාවට ආහාර වෙන්නේ සමාධිය, සමාධියට ආහාර වෙන්නේ සීලය.
නේ ඒ ඔක්කොම කතාව තියෙන්නේ දන්න දකින කෙනාට විතරයි. ඒක අමතක කරන්න එපා. නේද? අන්‍ය සාධනවල සමාධිය තිබුණත් සීලය තිබුණත් සමාධිය තිබුණත් ප්‍රඥාව වචනේ තියෙනවා. ඊතර වෙන නුවණ නැහැ. දොට බලන්න එන මේ දැන් දුක් අපි දුක දන්නවා කිව්වට අපි දන්න දුකක් නැහැ. අන්තේ දකින්නක දුක්ඛේ ඥානං එන්නේ අනිත්‍ය එතර වෙන දර්ශනෙන් දකින්නකොට දුක්ඛේ ඥානං තියෙනවා. හරි යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා ආයේ දෙසරයක් හිතන්න ඕනේ නැහැ.
හටගන්නෙම දුක.
ඔව්. අනේ ඒ නෝනේ. හටගන්නෙම දුක. පවතින්නේ දුක, නැති වෙන්නේ දුක. කියලා ඒ කරුණ. ඔව්. හටගත්තොත් දුක නෙමෙයි හටගැනීමම දුක. ඔව්.
ක්‍රියාවලිය.
ක්‍රියාවලිය. ත එතකොට ඒ ක්‍රියාවලිය දැන් එතන තියෙන වෙනස අපිට හිතාගන්න බැරි දෙය තමයි අපිට හිතෙනවානේ මම නැති වුණත් ක්‍රියාවලිය තියනවා කියලා. එහෙම සිද්ධියක් නෙවෙයි. දැන් ක්‍රියාව තියනා නම් මම ඉන්නවද නැද්ද? ඔන්න ඔතන අපිට අහු වෙන්නේ. අපි හිතන්නේ ක්‍රියාව තියෙන්න පුළුවන් මම නැතුව කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් ක්‍රියාව කියන එකට වචනේ තමයි තේ සංකාර කියන එක. ඒ අපි ගලපන එක. ඒකට යන්න බැරි වෙන තමයි මම අපි කිව්වේ ඔක. දැන් අපි හිතනවා ශක්තියින් ටික තියෙනවා මම නැහැ. ස්වභාව ධර්මයේ තියෙනවා විශ්වයේ තියෙනවා මම නැහැ. එහෙම දහමක් නෙමෙයි මේ බුදු කෙනෙක් පෙන්නා. ඒ අපේ ගැළපීම කාගේ හරි මතයක් ඒක. එතකොට තමයි අර විශ්වයේම කොටසක් අපි මැරුණට පස්සේ විශ්වයට එකතු වෙනවා. රහතන් වහන්සේලාත් විශ්වයේ ඉන්නවා කොහේ හරි. ඒක එක කතා එහෙනේ. ඒ විශ්වයේ හටගත්තන විශ්වයේම කොහේ හරි ඉන්නත් එපයි නේ. ඒවා විසිරීලා තියෙන්නේ. ඉතින් මත හදනවා. මේ පටිච්චසමුප්පන්න ධර්ම ඇහිලා නැහැ. ඇහිලත් නැහැ දැකලත් නැහැ. දැන් ඔන්නතර තමයි ඊළඟ පියවර තමයි ක්‍රියාව ක්‍රියාවෙන් දකින්න කියන එක. අපි ඕක ක්‍රියාවක් විතරයි අනිත් ඒවා නැහැ කියලා බේරෙන්න බෑ. හරි ක්‍රියාව නම් ක්‍රියාව කියන්නේ මොකක්ද? විනේවා දාන්න නැතුව ක්‍රියාව ක්‍රියාවෙන් හොයනවා. දැන් වාඩි වෙලා ඉන්නා නේද? ඒ ක්‍රියාවක් නේද? දැන් ඒ ක්‍රියාව මොකද්ද? වාඩි වෙලා කියන්නේ මොකද්ද? වාඩි වෙනවා කියන්නේ මොකද්ද? කියන්න බලන්න මේ මොකද්ද කියලා. වාඩි වෙලා ඉන්නවා කියන්නේ මොකක්ද? ශරීරෙ මෙන්න මේ හැඩයට තියෙන්න ඕන.
දැනීම.
ඒ සිද්ධිකාර කාර්යය.
දැන් ශරීරෙ මේ හැඩයට තියෙන්න ඕන කියන එක වාඩි වීමද?
නෑ.
ඒ අපි එකතු කරන අදහස්.
වාඩි වෙලා ඉන්නවා කියන එක විස්තර කරන්න බෑ.
විස්තර කරන්න බෑ. ඕනම ක්‍රියාවක්. දැන් තමන් කරන ඕනම ක්‍රියාවක් අරන් බලන්න. කනවා බොනවා ඇවිදිනවා නානවා ඕනම ඕනම සිද්ධියක් අරන් බලන්න ඒ මොකද්ද ඇවිදිනවා ඇවිදිනවා කියන එකේ අපිට පේනවා නේද ශරීරයක් කකුල් දෙකට මෙහෙට වෙනවා ඔය සිද්ධියට නේද ඇවිදිනවා කියන්නේ අපි ඇවිදිනවා කියන්නේ එතකොට ඒ සිද්ධිය ඇත්තටම ඇවිදීමද දැන් අපිට ඇහැට පේන සටහන් ටික නේද ඔය විස්තර කළේ. දැන් ඇහැට පේන ස්වභාවයටද ඇවිදිනවා කියන්නේ. ඈ? අපි හිතනවා. දැන් ඒකටද ඇවිදිනවා. අපි හිතලා තියන්නේ එහෙම දැන්. අපි හිතන එක නෙමෙයි ඇත්තටම ඇවිදිනවා කියන්නේ මොකක්ද කියලා බලන්න. ඒ ක්‍රියාව මොකක්ද? අර අර පොතක පිටු පෙරලනකොට මිනිස්සෙක් ඇවිදිනවා වගේ පේන එක දැකලා ඇති නේද? කාටුන් වගේ චිත්‍ර ටිකක් ඇඳලා පිටු හරවනකොට කවුද ඇවිදිනා වගේ පේනවා. හඳ ඇවිදිනවා පේනවා නැවිදීමේ ක්‍රියාව. කිව්වොත් හරිද? එතන ඇවිදීමක් වෙන්න බෑනේ. ඉතින් මිනිස්සු එක්කවත් නැන්නේ නේද? පොතක පිටු හරවනවා විතරයි. අපට ඕන. හැබැයි කතුරු දාන්නේ කවුද? ක්‍රියාවෙන්ද අපිද? අපි තමයි මේ ටික එකතු කරන්නේ. කරන කෙනයි කරන දෙයයි එකතු කරන්නේ අපි. ක්‍රියාව කියන එක ඒව නැහැ කියලා නිකන් ක්‍රියාව කියන එකට. දැන් දකින්න ක්‍රියාව කියනකොට රූපේ තියනවද? ඇහැ තියනවද? ක්‍රියාව. ක්‍රියාව කියන්නේ දකින්න දෙයද? ක්‍රියාව කියන්නේ ඇහැ.
ඒකත්
දැන් අහනවා කියන ක්‍රියාව ගත්තාම අහනවා කියන්නේ සද්දෙටද? අහනවා කියන්නේ කනටද? ඒ දෙකම නෙවෙයි. මොනවද හේතුව ඵලය? ඵලයක් හේතුවක් කියන මොනවද හේතුව ඵලය? කමන්නේ හේතුඵල හරි හොයාගන්න. හොයාගෙන ඊළඟට දකින්න ඕන හේතුක නිත්‍යද අනිත්‍යද? ඵලය නිත්‍යද අනිත්‍යද කියන තැනට යනවා. ඊටතරයි දර්ශනය පිරිසිදු. දැහැයි රූපේ නිසයි නේ දකින්නේ. කනයි සද්දේ නිසයි නේ අහන්නේ. ඊළඟට අහනවා ඇස නිත්‍යද අනිත්‍යද? රූපේ නිත්‍යද අනිත්‍යද? කන නිත්‍යද අනිත්‍යද? රූපේ නිත්‍යද අනිත්‍යද? මේ දර්ශනයට ගෙන්නේ නේ. එතකොට ඇහැ ලැබෙන්නේ නැත්නම් රූපේ ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ පිහිටන්නේ නැත්නම් දැන් කොහොමද දකින්නවා කියන එක? ඔව් දැන් අපිට දැන් දැකීම නිසානේ ඇහැ ගැන කතා කළේ, දැකීම නිසානේ රූපයක් ගැන කතා කළේ නේද? එතකොට ඇහැ සකස් වුණ එකක් රූපෙත් සකස් වීම. කෙලීවා අනිත්‍යයි ඒව මෙන්න කියලා පෙන්වන්න බෑ. ඒවයින් තොරව දැකීම කියන එකට අර්ථයක් තියෙනවා. ඇහැයි දුනෙත් නැත්නම් රූපයි දුනෙත් නැත්නම් දැකීම කියන එකට අර්ථයක් තියෙනවා. අර්ථයක් දැකීම කියනකොටම අපේ සිහියට එන්නේ කොහේ එක්ක දකින්නද නේ? ඇසීම කියනකොට සිහියට එන්නේ කන නැත්නම් ශබ්ද. ඒව අනිත්‍යනෝ. දැන් මොකද්ද දැකීම කියන්නේ? දැන් මොකද්ද ඇසීම කියන්නේ? ඒවයින් විස්තර කරන්න බෑ. ඒව අනිත්‍යනේ. නේද? දැන් ඒව අපේ සංකල්පනේ ඇහැ කියන එක, රූපේ කියන එක, නැත්නම් ශබ්ද කියන එක, කන කියන එක අපේ සංකල්පනේ. ඒ පස්සේ එතකොට ඒක දැන ගැනීමක් දාලා තුනේ එකතුව පස්සේ. දැන් පස්සේ කියන පඤ්ඤාප්තිය පණව ගන්නවා කියන විද්‍යමාන වෙන්නේ ওই තුන තිබුණා. චක්කුස්මින් සති, රූපේ සති, චක්කු විඥානේ සති, පස්ස පඤ්ඤාප්තිය පඤ්ඤාපෙස තීති, තානමේතං විජ්ජති. මේ සිද්ධිය විද්‍යමාන. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. දැන් මොකද කියන්නේ? අසති. පස්ස පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමානද? විද්‍යමාන වෙන විදිහ නැහැ. නේතන්තාණං විජ්ජති. ඒක කනත් අනිත්‍ය නම්, සද්දෙත් අනිත්‍ය නම්, විඥානෙත් අනිත්‍ය නම් දැන් කොහොමද? ස්පර්ශයක් පනවන ආය කියන එකක් විද්‍යමානයි. තත් ඥානයේ තුල එක යෙදෙන්න ඔව්. අසපඤ්ඤාත්තියක් යෙදෙන්න බෑ නේද ඥානයේ තුල? අනිත්‍යේ ඥානයේ තුල. හරි. දැන් අනිත්‍ය කියන එක මේ ඇති ගල් මේ වේ. මේ නැත්තම් හොවෙන්න බෑ කියන කතාව. තේරෙවා මේ කලි මේ වේ මොඩකමට ඔවා තිබුණා නම් අන්න පස්සේ තියෙනවා වේදනාව තියෙනවා ඔය කතා ටික තියෙනවා ඒ අඥානකම මතනේ අනිත්‍යයි කියන්නේ මේ ඇති කලි මේ ඥානය ියදුනොත් ඉමස්මෙන් අසති දන්නා හොතී ඒ වගේන කතාවක් කියදෙනවා විදේ නැහැ ආයේ දුරහට කරා සම්‍යක් විදේ කරා විද්‍යාපත්‍ය සංකල්ප තුනයි පරිසරතාවෙ එක්ක ඔසකට විරෝධ මේ තිකක් නැහැ දැන් මතක් කරගන්න මොහොතක් තුලෝක ඇහෙනවද ඒ වහින්ද මොහොත පනවනවද ඒක තමයි දොළහම ඒ මොහොතේ තියෙන කතාව නෙවෙයි එන්නවනේ දොළහ නිසා මොහස කතා කරන්නේ ඒකත් සකස් කිරීම නේද? ඒතකොට ඒ දොළහේ ඕනම එකක් අවිද්‍යාව නිසා නේද? නොදන්නකම නිසායි. හරි. ඒ දෙලහෙන් ඕන එකක් කතා කරන්න පුළුවන් වෙන්නේ පිළිකන්නේ නොදන්නකම නිසා. අවිද්‍යාවච සංකාරයක් කියලා. දැන් විඥානය කියන එක අවිද්‍යාව මතයි කියන. එතන අපිට තේරුම් ගන්න අමාරු සලායතන කියන එකත් අවිද්‍යාව මතයි කියන. පණව ගැනීමක් මත. ඒ කියන්නේ එකක් මයිකයි. සියලු සංකාර වබ්බේ සංකාර. කක්පත් එකකින් එකට අහුන වෙන එකක් නෑ. මොකක් හරි පොඩ්ඩක් හරි නිත්‍ය වුණොත් එහෙම දහම ඇහිලා නෑ. ඊදෙන් දහමට අනුගත වෙන්නද? පංච සංකාර නිච්චතෝ සමනුපස්සති වේ. එතකොට මේ මාර්ගයට බැස ගන්නවා කියන එකක් මේ තණ්හාණං නිජ්ජති. මොන සංකාරේ ඒක යමක් කියලා කිටි කරන්නේ යමක් කියලා මොනවම හරි අහුවෙනවනම් ඒ බුදු දහම නෙමෙයි බුදු කෙනෙක් වෙන්නනේ යමක් අනිත්‍ය බව අනිත්‍ය සංඥාව යතන්න සියලු කෙලෙස් දුරු කරන්න පුළුවන් හ්ම් අපිට මොනවට හරි ගැළපීලා එනකොට මතක් කරගන්න ඕන දෙයක් ලැබිලා මේ අනිත්‍ය දැකලා අනිත්‍ය සංඥා. අපේ කෙලෙස් සම්පූර්ණයෙන් කපා හරින්න පුළුවන් අනිත්‍ය සංඥා. හැබැයි ඒකට සිහිනුවන තියෙන්න ඕන නේද? තරන්න යමක් ලැබෙනවා කියලා. තැන දැන් Tamanට බැරි නම් කවුරු හරි ඔක් පෙන්නලා දෙනවා කල්යනා මිත්‍ර. ඒකයි මේ සාකච්ඡාව ඕන කියන්නේ. බණ ඇහෙන්න ඕන සාකච්ඡා වෙන්න. සමීකරණ එක දාන්න පුළුවන් ඔය යමක් කියලා ඔන්න මොකද්ද කියලා හම්බ වුණා කියලා දකින්න පුළුවන්. ඒ පුළුවන්කම තමයි හදාගන්න. අපි මොකක් හරි අල්ලගෙන තමයි ඕක ගැන ආයෙ විස්තරයක් අහන්නේ. ඒකක් ලැබුණේ කොහොමද කියලා හොඳට විමසන්න. දහම් කරුණක් එක්ක විමසනකොට පේනවා ඒක අනිත්‍ය ධර්මයක් අඥාන කමට තමයි ඔක පනෝගත්තේ. කියන එක. ඉතින් ඕක ගොඩාක් මම හිතන්නේ අර දකින්න පහසු වෙන තැනක් තමයි මේ කායානුපස්සනා. කය කය කයෙහි කයානුව දකින්න එක. කයෙහි දැන් ශරීරය හරි හුස්ම හරි ඔය දෙකම කයවලනේ පිට දේවල්. හුස්ම කියන ස්වභාවික ආස්වාසය නැත්නම් ප්‍රාස්වාසය නැත්නම් මේ ශරීරය මොන ඉරියව්වේද? ඔකට නිකන් ඇස් දෙක වහගෙන හරි මෙන්න මේ ඕන දැන් ශරීරේ මොන ඉරියව්වද හොඳට කියන්න පුළුවන්. බලන්න කොහොමද ඔක කියන්න පුළුවන් උනේ. හිතට පේන එකක් දිහා බලාගෙන අය කියන්නේ. එතකොට හිතට පේන සටහන හැදුනේ කොහොමද? දැනීම් ටික කියන්නේ ශරීරේ නෙමෙයි. දැනීම් ටික එක්ක ওই ශරීරේ හදන්න පුළුවන් උනේ කොහොමද? නොදන්නා. ඒ කියන්නේ අපි ඉතුරු නිමිති ඉතුරු කරගෙන තියෙනවා. ඒවත් එක්ක තමයි ඔය හදන්නේ. මෙහෙම දැනුණොත් මෙහෙම ශරීරය. ඔය කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරන්නේ ඔන්න ඔය විදිහට. මෙහෙම වුණොත් මෙහෙම. කියලා. ඔක තියෙනවා අපි ළඟ ප්‍රෝග්‍රෑම් එක. මේ විදිහට දැනුණොත් ඔන්න මේ ශරීරයට ගාලා මවලා පෙන්නනවා. හරි. මේ ඇස් දෙක වහගෙන ඔන්න ශරීරයක් පේන්නේ කොහොමද? සම්මත කතාවක් නෙමෙයි. සම්මත කියන්නේ සම්මතේ තමයි අපි ඉන්නේ. ඒතර සම්මතෙන් ගැලවෙන්නේ කොහොමද? මේක උන එක මෙසේ කියලා දකින්න. දැන් අපිට ශරීරයේ මේක කියලා හම්බ වෙනවනේ මෙන්න මේ ඉරියව්ව ඉන්නවා. දැන් කෙසේද ඕක කියලා හොයන්නේ? තරපේනනේ දස්පර්ශ ටිකක් තියෙන තැනක අපි ශරීරයක් දාලා ඒක නේද ඔය ඉරියව් කතාව තියෙන්නේ. කියලා ඉෂා. ඒක තමයි. ඒ ටික කලේ අපි නේදනේ ස්පර්ශය තියනවාද එහෙම ටික? දැනීමේ ශරීරයක් නේ. නේද? එතකොට අන්න සකස් වීම හැඟීමක් විතරයි. මෙහෙම ශරීරයක් කියලා හැඟීමක් විතරයි නේද? මඤ්ඤණාව. එතකොට මඤ්ඤණාව මඤ්ඤණාව විදිහට දකින්න දකින්න එකෙන් මිදෙන ඔව් මිදෙන්න උත්සාහයක් තියෙනවා. ඉතින් මෝඩකමෙම ඉන්න කැමති නෑනේ.
අර කවුරු හරි ඉන්නකොට මෝඩකම මෝඩකම කියලා බෙන්නලා දෙයි.
ඒක තමයි අපේ සිහිය. ආශ්වාසයත් එහෙමයි දැන්. ඔන්න දැන් මේ මොහොතේ බලන්න ඔන්න හුස්ම ඉහළ ගන්නවා. කොහමද දන්නේ? දැනීම් ටිකක් නැති නේද? දැනීම් ටික කියන්නේ හුස්මද, හුළඟද, නාහේද? ඒකක්වත් නෙමෙයි. හුස්මයි නාසයයි කියන්නේ අපේ නිර්මාණයක් නේද? හිත හදන සංකල්ප. හැඟීමක් විතරයි. හැඟීම ඇත්ත වෙන්නේ මෝඩකමට. හැඟීම හිතට පේන දේනේ හැඟීම වගේ තියෙන්නේ නේද? ඒක එළියේ තියෙන දෙයක් කියලා බාරගන්නේ මෝඩකමට. අන්න අඥානකමටයි හුස්ම ලැබෙන්නේ. පේනවද? දැනීම් ටිකක් නෙවෙයි. ඒක හුස්ම කියන එක අඥානකම මත. නොදන්නකම නැත්ත නොදන්නකම මතට හුස්ම ගැන කතා කරන්න පුළුවන්. හුස්ම හුස්ම කියලා එකක් එළියේ දැන් නහයෙන් හැපෙනවාද කියන තැන දැන් නාසයේ ඉපදුනේ කොහොමද? ඒකත් තියෙන එකක්ද අපි ලගස් කරපු එකක්? සකස් කිරීමක්ම නේ. දැන් මේ මොහොතේ නාසයේ තියෙනවා කියලා දන්නේ කොහොමද? ඒකත් එක්ක ඒ රූපේ එක්කම විමසන්න ඕන. මෙන්න නාසය කියපු එක මෙසේ නාසයයි කියන තැනට යනවා. මෙන්න හුස්ම කියපු එක මෙසේ හුස්මයි කියන තැනට යනවා. නැත්තම් අපිට අජ්‍යත්ත නාසය බහිද්ද හුස්ම යාති දෙකක්ම හම්බ වෙනවා. මේ දෙකම පැනෙන්නේ මේ දැනීමත් එක්ක නේ. නාසයයි හුස්මයි තියෙන නිසා දැනුණාද? දැනීම නිසා නාසයයි හුස්මයි ලැබුණා.
දැනීමත්
දෙයට එක බලන්න ඕන. දැනීම විතරනේ අපිට ලැබෙන්නේ නේද? ඉතුරු ටික මේ අපි දානේ ගන්නේ එකතු කරන්නේ වනේ. සංකාර මඤ්ඤණ අපිට එන හැඟීම්. බෑ ඔබම නිකන් කිව්වට අවබෝධයට එන්නේ නැහැ. බලපලා එක එක විදිහට විමසන්න ඕනේ. එතකොට ශරීරයේ එක එක ඉරියව් විදි මේ මේවා තියෙන මේ අතක් තියෙන්නේ කොහොමද? අත තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එහෙන් දැකලාද මේ මේ දැනීම් වලින්ද මොනවයින්ද කියලා හොඳට එක එක අවස්ථාවල විමසීම කරනවා. එහෙන් දැකලා නම් එළිය දෙයක් පෙනෙන්නේ අර වතුරේ බල්ලෙක් හදපු එකනේ කරලා තියෙන්නේ. එහෙන් රැහැට පුළුවන් ද එළියේ තියෙන දේවල් අපිට අරන් දෙන්න? නැත්නම් අපි දේවල් හදලා එළියෙන් තියනවද? අපි දේවල් හදලා එළියෙන් තියනවද? ඉතින් මේ 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 කියන කතාව හරි අමාරුයි දකින්න. මොකද අපි පිළිගන්නත් කැමති නැහැ. අපිට අනිත් පැත්තමනේ පෙන්වන්න. පිළිගන්න කැමති, දකින්න කැමති නෑ. මොකද අපි අර ඇයි කැමති නැත්තේ මේ සතුටින් බාර අරන් තියෙන්නේ මේවා ඇත්ත කියලා? සතුටින් බාර අරන් නේද? ඒ කැමැත්තෙන් වැසගෙන දැන් ඒක අපිට පේන්නේ නැහැ. කැමැත්තෙන් ඒක වැසගත්තා කියන එක තේරෙන්නේ. එදන් තමයි තන්නේ. සතුටින් බාර අරන් එතේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එතනි සමාන නිවේස. එත එතනමයි ඉපදින්නේ, එතනමයි දැසගන්නේ. චක්කුණා රූපන් දිස්වා එතකොට එනවා පිය රූපන් සාත රූප. මේවා ප්‍රියයි අර්ථයක් තියෙනවා කියලා. එතේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිමිසමානා නිමිස. ඒකමයි තණ්හා ඉපදීම, ඒකමයි තණ්හායි දැස ගැනීම. අපිට සතුටක් කැමැත්තක් නොදැනුණාට දෙයක් සද්දය ඇහිලා ලේනෙක් කියනකොට, කොහාගේ සද්දය ඇහිලා කොහෙක් කියනකොට ওই ටික ඔක්කොම යෙදිලා කැමැත්තෙන් බාර අරන් ඉවරයි. අපිට හොයන්න බෑ ඔය කැමැති නැත්ද කියලා. ඔව් කැමැත්තෙන් ඒ බැසගෙන ඉවරයි. එතකොට ඔක සිහියකින් වලබලා ඉන්නකොට දේනවා මේ සිද්ධ වෙන දේ. ඒක තමන්ට ඉතින් දැක්මක් තියෙන්න ඕන සිහිය පිට බලන්න.
සිහියයි නුවණයි එකට පිටරන්නේ.
ඔව්.
ඒකට අර හත්ත දකින්න
නුවණ. දැන් අපි නුවණ හදා ගන්න ඕන දහම අහලා දැක්ම තියෙන්නේ. ඒක සිහිය පිටනකොට අපිට පේනවා ඕන හැදෙන හැටි. ඕන සකස් වෙනවා. ඕන මඤ්ඤණාව. ඒක අවබෝධකින් දකින්න. නැතුව අර කටපාඩම් කරගත්ත හින්දා මේක බොරු කියලා කියනවා ලේබල් දානවා නේද? සතිය තියෙන්නත් ඕන අර නුවණ යෙදෙන්න. නුවණෙන් යෙදෙන ටික අපිට කරන්න බෑ, බලෙන් කරන්න බෑ. සතියෙන් ඉන්න එක තමයි කරන්න ඕනේ. නෑ මෙහෙමයි. සතියෙන් පිටියටම නුවණ වැඩෙන්නේ නෑ, දහම අහලා දැකලා නැත්තම්. ඒකත් එක්ක සතිය තිබුණොත් තමයි එතර වෙන කෘත්‍ය වෙන්නේ. ඒ බැලීමමයි ආයි නුවණට උදව් වෙන්නේ. අපි රවටන තැන් ටික බලන්න ඕන, මේක මෙහෙම වෙන්න පුළුවන්ද, කොහොමද උග ලැබෙන්නේ කියන ඒ විමසීම කරන්න. ඔය එක හැමතිස්සෙන් බැරි වුණත් එකමත
කරන්නේ.
එහෙම තමයි. අපි එක පැත්තකින් ගලවෙන්න හදනකොට තව 100කින් විතර අදිනවා ලෝකෙට නේද? ඒකයි මේක අපහසු. ඒ හින්දා අපි අර භාවිතා බහුලී කතා කියන එක භාවිතා කරන්න බහුලවම භාවිතා කරන්න. භාවිතා බහුලී කතා. හරි. එතකොට ඔක හුස්මට ශරීරයට දදා බලන්න. මේ තියෙන ශරීරයද පෙන්වන්නේ හිතෙන් හදන, හිතෙන් හදලා දෙන හැඟීමක්. මෙහෙම එකක් තියෙනවා කියන හැඟීමද නැත්නම් ඇත්තටම තියෙනවා? ඔය ඒක ඉතින් ඒක ඒ පුරුදු කර කර ඉන්නකොට තමයි ඔබ පේන්නේ. එක එක ඉරියව්වෙදී බලන්න ඕන. දැන් ශරීරය මෙහෙම තියෙනවද? කොහොමද දැනගත් තියෙනවා කියලා? නේ එක පුරුදු කරා. නැති ගොඩක් කිසිම කියන්න ඕන දේවල් කතා කළා නේ. භාවනා කරගන්න ඉතින් තන්නේ මේක තමන්ගේ සිහිය පිළිගන්නකොට ඉතින් අහගත්ත එකක් එක්ක භාවනා කරන්න. භාවනාව තන්නේ කරන්න බැයිද හැමෝම ඕනද ඔකට? නේද? තන්නේ කරන්න ගියාම කෙරෙන්නේ නැහැ නේද? ඒක ඉතින් භාවනාවට වඩා භාවනා කරන්නේ කොහොමද කියන ඒ නුවණ මේ මේ ධර්ම දකින්න ලකින්න එන්නේ. අපි කරන භාවනාවෙන් මේ නුවණ එනවද කියන පැත්ත බලන්න. නැත්තම් තියෙන දේක් දිහා බලාගෙන හිත එකඟ වෙනවද? හරියට විදර්ශනාව ඕනනම් ඇස්සරගෙනත් කරන්න පුළුවන්. ඔව් මේ මොහොතේ ඕනම අරමුණක් විපස්සනාවට ගන්න පුළුවන්. දැන් ලේසි මේක තමයි තමන්ගේ ශරීරය හරි උස්ම හරි බලන්න හැම තිස්සෙම තියෙනවනේ තමන් ළඟ. ඔව්. ඒකට ඒක එක නුවණය දෙන්න ඕන. මේ හුස්ම කියන්නේ ඉදියේ තියෙන එකක්ද නැත්නම් මනස හදලා පෙන්වන එකක්ද? මේ දැනීමක් තියෙන. හුස්ම කියන්නේ අර සකස් කිරීම. ඕක තව ටිකක් ගිහිල්ලා හුස්ම සකස් වෙන්නේ නැති. පැත්ත ඒ කියන්නේ හුස්ම ගනිමින්ම හුස්ම දිහා බලා ඉන්න. හුස්ම හෙළමින්ම හුස්ම දිහා බලා ඉන්න. ඊළඟට මේ දැනෙනවා කියන්නේ මොකක්ද? දැනෙනවා කියන්නේ මොකක්ද? බලන්න ඒක විස්තර කරගන්න පුළුවන්ද කියලා. මම මේ දැනීමක් දිහානේ බලන්නේ මොකටද ඔය දැනෙනවා කියන්නේ? දැනෙන බවත් දැනගන්නවා නේද? ඔව් එනට දැනෙන්නේ නැහැ කියන්නත් දැන්.
දැනෙනවා
කියන්නේ මොකක්ද? ඒකත් දැනගෙන දැනගන්නවා කියන්නේ මොකක්ද? හිතනවා කියන්නේ මොකක්ද? විඥාය කියලා තවරමත් දීලා හරියන්නේ නැහැ. මොකද්ද මේ හිතනවා? දැන් හිතනවා කියන්නේ හිතපු දේ නෙවෙයි යා. ඒවා කියන්නේ කණ්ණාඩියේ තියෙන ප්‍රතිබිම්බ ටික වගේ. ප්‍රතිබිම්බ ටික කියන්නේ අර කණ්ණාඩි ස්වභාවය නෙමෙයි. ප්‍රතිබිම්බ සකස් කරන ස්වභාවය දිහා බලනවා. දැන් හිතට එක එක අරමුණු වෙනකොට මේ අරමුණ මොකද්ද මේක මොකද්ද මේකට ඇලෙනවද ගැටෙනවද ඔය කතාව නෙමෙයි. මේ හිතනවා කියන්නේ මොකද්ද? අරමුණ නෙමෙයි. හිතන හින්දානේ අරමුණ ටික තියෙන්නේ. හිතනවා කියලා ක්‍රියාවක් වෙනවා. මොකද්ද? නෑ අරමුණ කියන්නේ හිතනවා නෙමෙයි. අරමුණ නිසා තමයි අපි හිතනවා කියලා දැනගන්නේ. දැන් ශබ්ද නිසා තමයි අහනවා කියලා දැනගන්නේ නේ. ශබ්ද නිසා නේද අහනවා කියලා දැනගන්නේ. හැබැයි ශබ්ද කියන්නේ අහන එකද? නෑ අහනවා කියන්නේ මොකද්ද? දැන් ශබ්ද ගැන නෙමෙයි කතාව. ඒ සකස් වීමේ ක්‍රියාව මොකක්ද? ඒ වගේ හිතපු දේ නෙමෙයි. හිතනවා කියන්නේ ක්‍රියාවක්. මොකක්ද? කෙසේද මේක වෙන්නේ? විමසන්න. හිතන බවක් තියෙනවා නේද? අහන බව තියෙනවා නේ. අහනවා කියන්නේ මොකක්ද? සද්දත් නෙමෙයි කනත් නෙමෙයි. අහනවා කියලා එකක් වෙනවා නේ. නැහැ කියන්නත් බෑනේ නේද? ඇහෙනවා. දැනුත් ඇහෙනවා නේ මේ කතා කරන ඒවත් ඇහෙනවා. අර ඔය දීපේ සද්දත් ඇහෙනවා. මොකද්ද මේ ඇහෙනවා කියන්නේ? ඇහෙන හින්දානේ අපි සද්ද ගැන කතා කරන්නේ. ඒ ශබ්ද කියන්නේ ඇසීම නෙමෙයි නේ. මොන ඇසීම මොකක්ද? ශබ්ද නිසා තමයි ඇසීම ගැන දැනගන්නේ. දැන් නෝන පිළිටන්න පුළුවන්. ඊළඟට වන්න ඕනේ ඇසීම කියන්නේ මොකක්ද?
ඒ ඇසීම කියන
එක තමයි දුකයි සමුදයයි කියන එකේ මාර්ගයේ ධාතවම විමසා බලන්නේ. ඒ විමසීම තුල ඔක එන. ඇහිීම කියන්නේ මොකක්ද මොකක්ද කියලා හිතට හොයන්න විමසා. ඈ එනවා නෑ කියන්න බෑ. හරි. ඔව් දැන් විග්‍රහ කරන්න බැහැනේ කියන එක Tamanට දැනෙන්න ඕන. ඒ වචනයට කියලා බෑ. ඒක යදෙන්. එතකොට තමයි මේ මේ කියන ඒවා තව ඇහෙන්නේ. හරි. ඒ ප්‍රායෝගිකව කරා. ඕනම ක්‍රියාවක් ගැන මොකද්ද මේ ක්‍රියාව කියලා හොයන්න. විස්තර කරන්න බෑ කියලා කිපාරක් නවත්තන්න එපා. Tamanට එන විස්තරයක බලන්න. ඒකද ක්‍රියාව? ඒකද ක්‍රියාව? එතකොට නැහැ කියලා පේන. එකත් එක්ක එහෙනම් මොකද්ද මොකද්ද කිය කියා හොයන්න. ඔය
ඔබ තමයි කියන්නේ සම්මා සම්බුද්ධෝ කියන බුදුරජාණන්
වහන්සේ කියන්නේ බුද්ධ දාන කියන දානික සිද්ධීන් වලට දුක්ඛ සංකේත වලට පාපයෙන් සයම් වූ ඥානෙ අවබෝධ කරගන්න එක
නෙමෙයි හරි. නෑ ඔය දැන් වචන ටික
කිව්වට වැඩක් නෑ. ඔකේ ප්‍රායෝගිකත්වේ බලන්න. ප්‍රායෝගිකත්වය සම්මා සම්බුද්ධ. දැන් මේ ඇහෙනවා කියන්නේ මොකද්ද කියලා? දැනෙනවා කියන්නේ මොකද්ද? ඔන්න ඔක හොයන්න. දැනීමක් තියෙනවා නේද? මොකද්ද මේ දැනෙනවා කියන්නේ? දැන් ශරීරෙත් හදාගත්ත දෙයක් නම් කොහටද දැනෙන්නේ? නේද? කොහොමද මේක වෙන්නේ? කිය කියා හොයන්න. ඔය සෙවීම තමයි ප්‍රඥාව අවදි වෙන්න උදව්. ඔව් ඇහෙනවා කියනකොට මම යෙදෙනවා. ඒ හින්දා තමයි අපි හොයන්නේ. දැනෙනවා කියනකොට මම යෙදිලා. ඉතින් අපි හොයන්නේ. සක්කාය සොකිය බව. නේද? මම නැදෙනවා කියලා හරියන්නේ නැහැ. මට නෙදන්නේ. මොකද්ද මේ දැන්? ඇහෙනවා මම නැහැ කියලා හරියන්නේ නැහැ. අහන්නේ මම. කොහොමද ඔගේ මම ඉන්නේ? කියලා ඇහෙනවා කියන්නේ මොකද්ද කියලා හිතට හොයන්න. ඒ සෙවීම තමයි. ඒ සෙවීමට තමයි අහන දහම උදව් වෙන්නේ. හරි? ඒ සෙවීම කරමු. ඔය ඉතින් ඔය කිව්වට ඕක තේරෙන්නේ නැහැ දැන් මොකද්ද කරන්නේ කියලා. මම Tamanට මොනවා හරි ප්‍රකට වෙනවනේ මොකද්ද කියලා. හරි. ඒක නම් කරන්න පුළුවන් පහසු දේ තමයි ශරීරය කියන්නේ මොකද්ද කොහොමද ඔක ලැබෙන්නේ? ඉරියව්. හුස්ම කියන්නේ මොකද්ද? නේද? ඒවයි එතකොට රූපයයි ඒ රූප සමුදය දකින්නවා. රූපය මෙසේයි මෙසේයි ඔබ සකස් වෙනවා. ඉති රූපයි ඉති රූපස් සමුදය. ඔය දැන් දහමේ තියෙනවානේ එහෙනම් ඒක කරන්න. කයක් ලැබෙනකොට ඒ කය කොහමද ඕක ලැබුණේ? කොහමද සකස් වුනේ කියලා හොයන්න. එතකොට කයෙහි කායනුපස්සී විහෙරති වෙනවා. මෙසේයි රූපය කියලා ලැබේ. මේ රූපය කියන එක මෙසේ රූපයයි කියලා දකින්න පුළුවන් වෙයි. ඒක ප්‍රඥාවට වෙන. මේ ප්‍රඥාව වැඩෙන්න ඕකේ. ගෙතේ. හරි. හොඳයි. එහෙනම් එතනින් අපි අවසන් කරමු. ඉතින් අද සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථය මතු කරගන්න අවශ්‍ය වෙන ධර්ම කරුණු සාකච්ඡා කළේ. සමන්ට ඒවයි අහන්න අහන්න විනසන්න විනසන එකත් එකඟත වෙලා හිටනකොට තමයි ප්‍රඥාව අවදි. තමේ යහෙන ධමමට අනුගත වෙලා විමසන්න ඕන අපේ අදහස් එකතු කිරීම ටික ටික හරි අපිට අඩු කරන්න වෙනවා. එකපාරට ඒක නැති වෙන්නේ නැහැ. තමන්ගේ අදහස් එකතු කළාද නැද්ද කියන එක දකින්න පුළුවන් වෙන්න. මේ කාලය තුඩ කුසල් සම්භාරයක් දැස් කරගත්තා. ඒ බුදු කෙනෙක් පෙන්වන අර්ථය මොකද්ද කියලා විමසීමම ගාක් උදව්පකාරී වෙන එකක් ඒකද. සාකච්ඡා කිරීම ඇසීම සාකච්ඡා කිරීම විමසීම ප්‍රශ්න කිරීම ඒ වගේම ප්‍රඥාව වැඩෙන උදව් වෙනවා. ඒ මාර්ගයට අදාළ සම්මා දිට්ඨිය ඇති කරගන්න උදව් වෙන සාකච්ඡා ගොඩක් කළා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ රස කරගත්තු සියලුම පින් අපි අනුමෝදන් කරමු. මේවා අහගෙන ඉන්න මේකට සා සම්බන්ධ වෙන දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් පින් බලාපොරොත්තු ඉන්නවනම් අපි ප්‍රස් කරපු සියලුම ස්පින් උන්වහන්සේලාට අනුමෝදන් වෙන්න සතුටටපත් වෙන දිවයිසිරු වෙඩි දිනු වෙන්න තව තවත් මේ වගේ දහම් කරුණු අහන්න විමසන්න පුරුදු වෙන්න ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් ආරක්ෂා කරන්න අපවත් පවුලලා ජීවත් වෙන සියලුම දෙනා අපට යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා භූමට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටාජෝ මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාජෝ මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මංතරං. යම් කෙසේ නලගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු ඉන්නා නම් ඔවුන් සියල්ලන්ටම අපේ මේ පින් අනුමෝදන් වෙන්න. මේ ස්ථාන වලට සම්බන්ධ මේ සකස් කරන්න උදව් වෙන යම් කිසි නියගේ කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් සියලුම දෙනාට මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙන ඔවුන් මේවා සකස් කරපු නිසා තමයි අපිට මේ වගේ ධර්ම සාකච්ඡාවක් තියන්න පුළුවන් වුණේ. ඒක ලොකු කුසලයක් ධර්ම දානමය කුසලයකට සම්බන්ධ වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ සියලුම මියගිය ඥාතීන් මියගිය අය මේ පින් සතුටින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා තව තවත් ධර්මය අහන්න යමු වෙන්න මේ සසර දුකෙන් ගැලවෙන්නම මේ පින් හේතු වාසනා කරගන්න. ඉදම් මේ ඥාතේ නම් හෝතු සුඛිතා හන්තු ඥාතේ ඉදම් ඥාතේ නම් හෝතු සුඛිතා හන්තු ඥාතේ ඉදම් ඥාතේ නම් හෝතු සුඛිතා හන්තු ඥාතේ ඒ වගේ පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා අපේ හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන මේ ලැබුණ අවස්ථාවේ තව තවත් කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්න මේ පින් හේතු වාසනාව වෙන්න සතන් සමාගමෝ හෝතු වෙන්න ඒ වගේම ධර්මෙන් ඉවකට අදින ඒ වැරදි නැත ධර්ම කියලා පෙන්වලා දෙන බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමාමී බාල සමාගම නිවන් අවබෝධ වෙන කම් යාව නිබ්බාන පරතිය. ඊමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පරතිය. ඊමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පරතිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාදමෝ තු යාමි පාපත්‍ය. ඒ වගේම මේ වැඩසටහන් හැමදාම සංවිධානය කරන ඒ කාලේ ඉඳන් අපේ තසමහත්මියට සියලු අසනීප දුරු වෙන දිව්‍ය ආරක්ෂාව ලැබෙන අපි කරපු පින් සේරම අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබෙන තව තවත් ධර්මය අහන්න විමසන්න මන් ධර්මාවබෝධයේ පිනිසම හේතු ආසනාව වෙන්න කියලා එනෝම නැවතත් ප්‍රාර්ථනා කරමු සාදු කියලා සාදු සාදු සාදු. ତର අපි මේ සියලු අපිට ලැබෙන යමක් කියලා යමක් ලැබෙනවා නම් ඒක සංඛාරයක් අවිද්‍යා පත්‍යා සංඛාරයක් ඒ සබ්බේ සංඛාර අනිත්‍ය බව දුක්ඛ බව ප්‍රඥාවට පේන යදා ප්‍රඥාය පිස්සති. ତେବେ ඒ දුක ගැන කලකිරিলা අවබෝධයෙන් ආකාරින අතින් බින්දිත දුක්ඛේ සමග්ගෝ විසුද්ධියකට තමයි නිරන්තර මාර්ගයේ. අගෙන් සබ්බේ ධම්මා සියලු ධර්මතා කිසිම ආත්ම ස්වභාවයක් නැති බව ප්‍රඥාවට පේන එදා පඤ්ඤාය පස්සති. එතකොට මේ දුක යන කලකේලා ආකාරින එක තමයි නිරන්තර මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතින් බින්දිත දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු. පෙරවන් සරණයි හැමදෙනාට. ඊළඟ මාසේ මම හිතනවා පොය වැටෙන එකක් නැහැ කියලා නේද?
අගෝස්තු 6.
ආ